Order, please. Katanaik Varayage Nivedana. Didadadu Juni Masa Visiyani Brahapendana Madadina Aparabhage Kai Thiyata Parliamentary Katayutu Pilimada Karaka Sabhave Ratchimak. Hai Nanaturu Thering Karaka Sabhave Ratchimak. Katanaik Ettumage Nila Kamareedi Pathmiyen Nidu Bævin. Ita Pæmini Sahabangan Lesa Eki Karaka Sabhavala Garu Sabhika Mantri Sirojanata Main Janam Deemata Kamathemi. Deveni Nivedane Andukum Vyavasthave 121 ව්‍යවස්ථා යටතේ ශ්‍රේෂ්ඨ සාධිකරණයේ හමුවේ නියෝගට ලක් කරන ලද අපරාධ නඩු විධිදාන සංග්‍රහය විශේෂ විධිවිධාන සංශෝධන නැමැති පනත් කිරීම පද සම්බන්ධයෙන් නිවේදනයක් කිරීමට කැමැත්තෙමි. මෙම පනත් කිරීම පද පාර්ලිමේන්තුවෙන් ඉල්ලා අස්කරනු ලබන බවට අධිකරණ අමාත්‍යවරයා තීරණ කළ ලද බව නීතිපතිරයා විසින් කරන ලද ප්‍රකාශයට යටත්ව ඉහත පනත් කිරීම පද සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨ සාධිකරණයේ හමුවේ ගුණ කර ඇති පෙස්සම ඉල්ලා අස්කර ගන්න බවට පෙස්සම් කරු විසින් කරන ලද ඉල්ලීමට අනුව පෙස්සම නිස්සබ කරන ලද බව ශ්‍රේෂ්ඨාධිකරණ විසින් මාවත දන්වා ඇති බව දන්වනු කැමැත්තෙමි. ලිපි ලේඛනාදී පිළිගැන්වීම ගරු අග්‍රාමාත්‍යතුමා ජාතික ප්‍රතිපත්ති ආර්ථික කටයුතු අමාත්‍යතුමා. Yes.
මා විසින් දැන් ප්‍රකාශයට පත් කරන ලද නිවේදනය ශ්‍රී ලංකාවේ නීතිපතිතුමා විසින් මෙය ව්‍යවස්ථාවට පටහැනි නැත කියා සහතිකයක් සහිතව එවන ලද පනතක්.
ඔව්.
මේ පනත ශ්‍රේෂ්ඨාධිකරණයේ දී පෙත්සංකරුවන් දෙදෙනෙක් විසින් භාජනය කර තිබෙන අභියෝගයට ඒ නීතිමය කරුණු ඉදිරිපත් කිරීමේදී නීතිපතිතුමා ප්‍රකාශයක් කරනවා, ඔව් මම පිළිගන්නවා මේ ඉල්ලාස් කරගත යුතුයි කියලා. දැන් පාර්ලිමේන්තුවට නීතිපතිතුමා එවන පනත ගරු කතානායකතුමනි, පෙත්සංකරුවක් විසින් ශ්‍රේෂ්ඨාධිකරණයේදී අභියෝගයට ලක් නොකරේ නම් මේ පාර්ලිමේන්තුව මේ නීතිපති විසින් එක්තරා දුරකට නොමගැවීමකට භාජනය වෙනවා. මේ බරපතල ප්‍රශ්නයක්. මේ පළවෙනි අවස්ථාව නොවේ. තව අවස්ථාවකදී මේ විදියටම නීතිපතිතුමා ශ්‍රේෂ්ඨාධිකරණයේ පනතක් ඉල්ලාස් කරගෙන තිබෙනවා. ශ්‍රේෂ්ඨාධිකපතිතුමා අනතක් සහතික කොට කැබිනට් මණ්ඩලයට යවා අනුමත කොට පාර්ලිමේන්තුවට එවීමේදී එය ව්‍යවස්ථාවට එකඟයි කියා පසුව ඔහු විසින්ම ශ්‍රේෂ්ඨාධිකරණය ඉල්ලාස් කර ගැනීම සුදුසු පිළිවෙතක් නෙවෙයි. මම ඔබතුමාගේ අවධානයට ගේන්න කැමති මේ බරපතල ප්‍රශ්නයක් ලෙස සලකා මෙය පෙත්සංකරුවන් දෙදෙනෙක් විවිධ කරුණු ඉදිරිපත් කර එක පෙත්සංකරුවෙක් පමණයි ඉල්ලාස් කර ගැනීම ගැන එකඟතාවයක් පළ වුණේ කියන එකයි අපිට අනිත් පෙත්සංකරුව විසින් දැනුම් දීලා තියෙන්නේ. අනිතයගේ තර්ක වාර්තාගත විය යුතුයි. එසේ නැත්නම් පෙත්සංකරුවන් අමාරුවෙන් වියදම් කරන නීතිවරුන්ට නිවේදන් කරන මුදල්වල තේරුමක් නැහැ. පෙත්සංකරුවන්ට අපි ස්තුතිවන්ත වෙනවා. රටක් නොමග යවන නීතිපතිතුමාව නිවැරදි කොට නීතිපතිතුමා ම අධිකරණයේදී ඉල්ලාස් කර ගැනීම ගැන.
හොඳයි, මම ඒ ගැන අවධානය යොමු කරලා අපි ආශ්‍රය පිළිගන්න ගරු සභානායකතුමා.
ඒ තර්කය කිසිසේත් පිළිගන්න බෑ. මොකද අපි අධිකරණ තීන්දුව දුන්නාම ඇපල් අධිකරණයට ගියාම ඒ තීන්දුව වෙනස් වෙනවා. එතකොට පල්ලේ හවුස්වෙන් අඩුකාරය ඉල්ලාස් වෙන්න ඕනද? පල්ලේ හවුසාවේ නඩු තීන්දුවක් දුන්නාම සමහර විට ශ්‍රේෂ්ඨාධිකරණයක වෙනස් කරනවා. මේ වගේ තර්කනේ මේ උදේ පාන්දර හැමදාම උදේ පාන්දර
හොඳයි
උදේ පාන්දර මේ වගේ කාලින් නාස්ති කරන තර්ක
හොඳයි. ගරු සුභන්දිරන් මැතිතුමා,
thank you honorable speaker. I agree with honorable Dinesh Gunawardena on the general issue that he raised. I think there is an issue, but in this instance what the honorable speaker just read out is that the Attorney General informed court that the Minister of Justice will be withdrawing the bill.
Hmm.
It is not that the Attorney General agreed that the bill is unconstitutional. He merely informed court that the Minister of Justice is withdrawing the bill, and therefore it is unnecessary now to make a determination on the constitutionality of that bill. So in this instance, that issue doesn't arise. But I would generally agree with the certification given by the Attorney General particularly at committee stage amendments, where a citizen is not even able to test the right or wrong of the Attorney General's certification before it is passed in Parliament.
Undai mama ek garu SP janak mettuma
janak thumeni api parliament hwen api parliament ru idiripat karana hama bilakma hama sansodhanayakma neethipeda parliament anumath karana meka shreshthadhikaranayata giyama ithihase pura samaharewa piliganna samaharewa piliganne shreshthadhikaranayata giyama samaharlaata shreshthadhikaranayedi neethipathuma kiyenawa adhikaranayat ekka ekanga wenawa kiyala e nisa me neethipati ඉදිරිපත් කරන්නේ අපි හොඳටම මතක තියාගන්න ඕන නීතිමය මතයක්. ඒ මතේ වෙනස් වෙන්න ඕන තරම් ඉඩ තියෙනවා. ඕන තරම් ඉඩ තියෙනවා. ඒ නිසා ඒ මේ 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 මතේ අධිකරණයේදී වෙනස් වුණා කියලා හෝ අධිකරණයේදී වෙනත් මතයකට නීතිපති දෙපාර්තමේන්තුව එකඟ වුණා කියලා හෝ ඒක කිසි වරදක් නැහැ. ඒක පාර්ලිමේන්තුව හෝ අමාත්‍යාංශයේ ඇමතිවරයා මුලා කිරීම නෙවෙයි. අනිත් එක සුමන්දිරන් මන්ත්‍රීතුමා කිව්ව කාරණේ මේකද නීතිපතිතුමා කියලා කීයටවත් එකඟ වෙලා නැහැ මේ මේක නීති විරෝධී මේක ව්‍යවස්ථා විරෝධී කියලා නීතිපතිතුමා ගිහිල්ලා කියලා තියෙන්නේ ඇමතිවරයා මේක ඉල්ලාස් කරගන්න.
හොඳයි ගරු පෙරමන්තු ඇමතිතුමා
ගරු කතානායකතුමනි පළවෙනි කාරණය අපේ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහත්තුමා මේ නිශ්චිත කාරණේදී නීතිපතිවරයා හා සම්බන්ධව වැරදි කරුණක් කිව්වා. ඒ තමයි නීතිපතිවරයා තමන්ගේ මතය වෙනස් කළා කියලා. මේ නිශ්චිත කාරණේදී ගරු සුමන්ත්‍රණ මන්ත්‍රීතුමා සඳහන් කරපු පරිදි මේ නිශ්චිත කාරණේදී නීතිපතිතුමා තමන්ගේ මතය වෙනස් කරගෙන නැහැ. නීතිපති ඉල්ලාස් කර ගැනීමක් කරන්නේ මේ කළා තියෙන්නේ විෂයභාර ඇමතිවරයා සඳහන් කළා තියෙනවා මේ පනත් කෙටුම්පත ඉදිරියට ගෙන නොවන බව. එවිට නඩු කටයුතු අවසන් වෙනවා. ඒක තමයි සත්‍ය తత్వේ. ඒ අනුව මෙතෙන්දී උත්සාහ කරන්නේ මේ නීතිපතිතුමාගේ විශ්වාසනීයත්වයට පහර දෙන්න වැරදි කරුණු ගෙන හැර දක්වලා.
හොඳයි බොහොම ස්තුතියි දෙපැත්තෙන්ම අදහස් ප්‍රකාශ වුණා ගරු නානකර්මන්තුමා.
ඔබතුමාගේ අවස්ථාව ලැබෙන්න නීතිපතිතුමාගේ විශ්වාසනීයත්වයේ ආණ්ඩුවේ ප්‍රශ්නයක් පමණක් නෙමෙයි. මේ මුළු රටේම ප්‍රශ්නයක්. අපි ඒ නිසා නීතිපතිතුමා යම් ස්ථාවරයක් මතයක් දැරුවොත් ඒ මතය අපට බොහෝ සෙයින් බලපානවා අපි හැම දෙනාටම. ඒ නිසා නීතිපතිතුමා මින් පසුව තමන්ගේ මතයක් දෙනකොට එය පිළිබඳව මීට වඩා වගකීමකින් යුතුව දිය යුතු බව අමනායි අපි මේ වෙලාවේ
බොහොම ස්තුතියි ගරු මන්ත්‍රීවරු දෙපැත්තෙන්ම මේ ගැන අදහස් ප්‍රකාශ කළා. ඒ සම්බන්ධයෙන් මම තවදාන යොමු කළ අවශ්‍ය නම් මම පියවර ගන්නම්. ඒ වගේම අර සභාව නොවේ නීතිපතිවරයා සභාව නොමග යනවා කියන කොටස මම අයින් කරන්න කියන එක මෙතන නිදාරයකට නැති අවස්ථාවක් කියන සූචන ඇති නිසා ඊළඟ ලිපි ලේඛනාදී පිළිගැන්වීම ගරු අග්‍රාමාත්‍යතුමා ජාතික ප්‍රතිපත්ති ආත්‍ය කටයුතු පිළිම දාමාත්‍යතුමා
ගරු කතානායකතුමනි 2016 වර්ෂයේ සඳහා මැතිවරණ කොමිෂන් සභාවේ කාර්යසාධන වාර්තාව මම ඉදිරිපත් කරමි.
ගරු මුදල්ලා ජනමාධ්‍ය අමාත්‍යතුමා. Yes sir. ලිපිලේඛනාදී පිළිගැන්වීම ගරු මුදල්ලා ඇමතිතුමා.
පිළිගන්න. ගරු කතානායකතුමනි 2016 වර්ෂයේ සඳහා නීති කටයුතු දෙපාර්තමේන්තුවේ කාර්යසාධක වාර්තාව මම ඉදිරිපත් කරමි. එම වාර්තාව රජයේ මුදල් පිළිබඳ කාරක සභාව වෙත යොමු කළ යුතුයි මම යෝජනා කරමි.
ගරු විද්‍යා තාක්ෂණ පර්යේෂණ අමාත්‍යතුමා.
ගරු කතානායකතුමනි 2015 වර්ෂයේ සඳහා අනුකූලතා තක්සේරු පිළිබඳ ශ්‍රී ලංකා ප්‍රතිතන මණ්ඩලයේ වාර්ෂික වාර්තාව මම ඉදිරිපත් කරමි. එම වාර්තාව අධ්‍යාපනය හා මානව සම්පත් සංවර්ධනයේ පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව වෙත යොමු කළ යුතුයි මම යෝජනා කරමි.
ගරු වැවිලි කර්මාන්ත අමාත්‍යතුමා.
ගරු කතානායකතුමනි 2015 වර්ෂයේ සඳහා තුරුසවි අරමුදලේ වාර්ෂික වාර්තාව මම ඉදිරිපත් කරමි. එම වාර්තාව කුෂිකර්මය හා ඉඩම් පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව වෙත යොමු කළ යුතුයි මම යෝජනා කරමි.
ගරු කාන්තා ළමා කටයුතු අමාත්‍යතුමිය.
කතානායකතුමනි 2016 වර්ෂයේ සඳහා කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශයේ වාර්ෂික කාර්යසාධන වාර්තාව මම ඉදිරිපත් කරමි. එම වාර්තාව කාන්තා හා ස්ත්‍රී පුරුෂ සමාජ භාවයේ පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව වෙත යොමු කළ යුතුයි මම යෝජනා කරමි.
ගරු අධ්‍යාපන අමාත්‍යතුමා.
කතානායකතුමනි 2015 වර්ෂයේ සඳහා අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ කාර්යසාධන වාර්තාව මම ඉදිරිපත් කරමි. එම වාර්තාව අධ්‍යාපනය හා මානව සම්පත් සංවර්ධනයේ පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව වෙත යොමු කළ යුතුයි මම යෝජනා කරමි.
ගරු සංවර්ධන උපාමාර්ග ජාත්‍යන්තර වෙළඳාම් අමාත්‍යතුමා.
ගරු කතානායකතුමනි 2016 වර්ෂයේ සඳහා සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළඳ අමාත්‍යාංශයේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව මම ඉදිරිපත් කරමි. I move that this report be referred to the Sectoral Oversight Committee on Economic Development.
කාරක සභාව වාර්තා පිළිගැන්වීම රජයේ මුදල් පින්මද කාරක සභාවේ වාර්තාව එම කාරක සභාවේ සභාපති ගරු එම්.ඒ. සුමන්දිරන් මහතා විසින් පිළිගැන්වීම.
I present the report of the Committee on Public Finance on note on supplementary allocations given for the budgetary support services and contingent liabilities provision made under the Department of National Budget as per the introduction note of the annual estimates. Notifications under the Excise Ordinance, annual reports of the Insurance Board of Sri Lanka for the years 2013 and 2014, annual reports of the Sri Lanka Accounting and Auditing Standards Monitoring Board for the years 2014 and 2015, performance report of the Department of Treasury Operations for the year 2015, performance report of the Department of Public Finance for the year 2015, performance report of the Department of Management Audit for the year 2015, performance reports of the Department of Development Finance for the years 2015 and 2016, performance reports of the Department of State Accounts for the years 2015 and 2016, annual performance report of the Department of Management Services for the year 2015, performance report of the Department of Legal Affairs for the year 2015, performance report of the Department of Information Technology Management for the year 2015, performance report of the Department of Fiscal Policy of General Treasury for the year 2015, performance report of the Department of Trade and Investment Policy for the year 2015, performance report of the Department of National Budget for the year 2015, annual performance report of the Sri Lanka Customs for the year 2015, performance report of the Sri Lanka Excise Department for the year 2015, and performance report of the Department of Valuation for the year 2015, which were referred to the said committee.
Essam piliganvima garu Harin Pranandu Emettuma, garu Dilip Vedarachchi Emettuma,
garu Kathanayakathumani, Ranna Nagari Radhisiya Parayan Lipine Padinchi, B.G. Pedasa Mahatagen Labunu Pessama, Piliganu.
Garu Iran Vikramaratna Emettuma,
garu Kathanayakathumani, Morotuwa, Soyisapura, Soyisapura Nivasa Sankirne, Anka B. Iratiha, Iraji, Ireka, Darnastani, Padinchi, LJC, the Piris Mahatagan, Lamuda Petsamagna, Sahapani Pitia, Ratmal Denia, Arauvala Para, Anka, Desiatis Deka, Ira Deka, B, Darnastani, Padinchi, MDT, Deepthi Kumar, Mutugala Mahatagan, Lamuda Petsamagna, Piliganvami.
Garu Acharya Harsha, the Silva Metuma.
Garu Kathanayakathumani, Gotutu and Navanagare, Jayamavata, Anka 865 and 3 Darnasthane, 15 B, Ramani Perera, Mahatmayakin, Labunu Petsamadya, Pitakote, Ananda Balika Mavata, Anka 12 and 7 A, Darnasthane, 15 NTA, Jayavikram Mahatagin, Labunu Petsamadya, Piligannavami.
Garu Ajit P. Perera, Metuma, Amantit, Metuma.
Garu Kathanayakathumani, Panadura Pingwatta, Kiels, Nivasa Sankirane, Anka 48 Darnasthane, 15 GG, Ilangage Mahatagin, Labunu Petsamadya, Vadu, Potupitia, Panapitia Para, Madhu Seven and Lipine Padinchi, J.H. Willis, Stanley Pereira Mahatagan Labunu Petsamagda, Panadura, Tantrimulla, Anka Kasi, Tunadanestane Padinchi, KD Nandasri Mahatagan Labunu Petsamagda, Panadura Gorkopola, Tunsi Hatalis Dekalirak, Dekadanestane Padinchi, O.W.K. Nyanadasa Mahatagan Labunu Petsamagda, Piliganomi.
Garu Bandula Gunwadan Metuma,
Garu Kathanayakathumani, Hokandara Balasinga Guda Para, Greenfield Gardens, Anka Tunsiya Dahateng S. Daranan, Istane Padinchi, Senrat Kariyosam Mahatagin Labunu Pessam Piligannu.
Garu A. Vijayachunga Mettuma, Garu Buddhika Patirna Mettuma,
Garu Kathanayakathumani, Telijavila Udukava, Pujavadu Godnagillayan Lipine Padinchi, K.P. Karunadasa Mahatagin Labunu Pessamak, Matara Pallimulla Deshi Adam Department of Pradesh Karyale Sahakar Komsaris, SS Kodituaku Mahatagan Labunu Petsamak, Matar Hitati and Agenda Uswata Anka Ekasia Visihaya Alairak Ekulahadaran Stane Padinchi, TM Shermi Dilrukshi Mahatmagan Labunu Petsamak Washin, Pesan Tunak Piliganami
Garu Vidura Vikramanayaka Mettuma, Garu Kavindiran Kodiswaran Mettuma.
Savana Ravakali, Ilaka Napa, Ada Telchala Vidi, Akarapati early in a Muhavaril Badium, Tiri T. Devigavalan, Avakaradamin in the Kadeta Manaway, Nan Summit Pican Train.
Garu Sisira Jacodi Metuma,
Garkatana Gatumani, Paliogodi Migampara and Iligavata,
අංක 10 දරන ස්ථානයේ පදිංචි එල්.එච්. ධර්මදාස මහතාගෙන් ලැබුණු පෙස්සම පිළිගන්නවා.
මෙම පෙස්සම් මහජන පෙස්සම් පිළිමද කාර්ක සභාවට යොමු කරනු ඇත. වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න ගරු උදේ ප්‍රභාත් ගමන්පිල මැතිතුමා, අග්‍රාමාත්‍යතුමා සහ ජාතික ප්‍රතිපත්ති ආර්ථික කටයුතු ඇමතිතුමාගේ ඇසීමට.
ගරු කතානායකතුමනි, 2016 පෙබරවාරි 1 වෙනිදා ඇසූ ප්‍රශ්නය මම නැවත අසනවා.
ගරු කතානායකතුමනි, මාස 3ක් කල් ඉල්ල
හරි අමාත්‍යතුමා, ඊට පස්සේ අපි මාස 3ක් ඇතුළත ඔබතුමා පිටුරු දෙන්න පුළුවන් නේ ගරු මෙතුමා?
ඔව් මම අපි දැනුම් දෙන්න.
දෙක ගරු බිමල් රත්නායක මැතිතුමා, මුදල්ලා ජනමාධ්‍ය මැතිතුමාගේ ඇසීමට.
මහානා ගරු කතානායක.
ගරු මුදල් ඇමතිතුමා. ගරු මුදල් ඇමතිතුමා.
ඔව් මේකට මට කල් ගන්න ඕනේ දරු කතානායකතුමනි. සති දෙකක්.
ගරු නාමල් රාජපක්ෂ මැතිතුමා, අග්‍රාමාත්‍යතුමා ජාතික ප්‍රතිපත්ති ආර්ථික කටයුතු පිළිබඳ ඇමතිතුමා ඇසීමට. ගරු බුද්ධික පතිරණ මැතිතුමා, නීතිය සාමය දක්ෂිණ සංවද ඇමතිතුමාගේ ඇසීමට.
අද මේ ප්‍රශ්න දෙකම මගේ බලු කේස් දෙකක් තියෙන ගරු කතානායකතුමනි. බල්ලෝ ගැන පළවෙනි ප්‍රශ්නේ, තුන්වෙනි ප්‍රශ්නේ අහනවා.
හතර.
ඒක තමයි මේක එහෙදි අහන්න තිබ්බා. දිස්ත්‍රික්කයේදී අයන්න 1,177, අයන්න 2,016 වර්ෂයේ මුළු වියදම් රුපියල් මිලියන 92,751,156. අයන්න 3 පොලිස් ස්ථානවලට අපරාධ පරීක්ෂණ සඳහා සහාය වීමට, පුපුරණ ද්‍රව්‍ය හා අවි ආයුධ සොයා ගැනීමට සහාය වීමට, මත්ද්‍රව්‍ය වැටලීම වලදී නැතිව පුද්ගලින් හා භාණ්ඩ සාදීමේදී, හදිසි ආපදාවලදී අතුරුදහන් වූ පුද්ගලයන් හා වැළලී ගිය මල් සිරුරු සොයා ගැනීමට සහාය වීම වශයෙන් ශ්‍රී ලංකා රේගුවට, මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට හා ආගමන විගමන දෙපාර්තමේන්තුවට පුද්ගලයන් හා ගමන් මළු පරීක්ෂා කිරීමට සහාය වීම, ඒ කියන්නේ ගුවන්තොට පොළේදී එහෙම, ශ්‍රී ලංකා රේගුවට හා වරායට නැව්බඩු නාවික යාත්‍රා හා නැව් පරීක්ෂා කිරීමට සහාය වීම, ප්‍රභූන්ගේ ආරක්ෂාව හා ඔවුන් සහභාගි වන උත්සව භූමිවල පුපුරණ ද්‍රව්‍ය පරීක්ෂා කිරීම, බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රය හා එහි පැවැත්වෙන විශේෂ සම්මන්ත්‍රණ සඳහා අවශ්‍ය ආරක්ෂක සහාය ලබා දීම, බන්ධනාගාරවල පුපුරණ ද්‍රව්‍ය මත්ද්‍රව්‍ය ආදිය පරීක්ෂණ සහ බන්ධනාගාර නිලධාරීන්ට සහාය වීමට, මේ ආදී වශයෙන් කාරණා රාශියකදී මේ සුනකින් නිලසුනකින් පාවිච්චි වෙනවා. ආයන්න 1,2017 වර්ෂයේ සුනකින් 50 දෙනෙකු ආනයනය කිරීමට සැලසුම් කළ නමුත් ඒ සඳහා මුදල් ප්‍රතිපාදන වෙන්කර නොමැති බැවින් ප්‍රසම්පාදන කටයුතු ආරම්භ කර නොමැත. මම මේ පිළිබඳව මුදල් මේ සුනකින්ගේ දැඩි අවශ්‍යතාවයක් තියෙනවා ගරු කතානායකතුමනි. අපි ලංකාව තුළ අභිජනනය ව්‍යාපෘතියක් ආරම්භ කරා, නමුත් එයින් නිෂ්පාදනය වෙන සුනකින් සාර්ථක නැහැ, සාර්ථක මදි තවම. ඉතින් ඒ ව්‍යාපෘතිය අපි සාර්ථක මට්ටමකට ගෙන එනකන් මේ සුනකින් ආනයනය කිරීමේ අවශ්‍යතාවයක් තියෙනවා. ඒ නිසා මුදල් ඇමතුමා සමග කතා කරලා මේ මුදල් ලබා ගැනීමට කටයුතු කරනවා. ආයන්න 2 දැනට පැන නොනගී. ගරු කතානායකතුමනි, මම ස්තුතිවන්ත වෙනවා ඇමතුමා දීර්ඝ සවිස්තරාත්මක පිළිතුරක් ලබා දීම ගැන. මේ ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවේ නිල සුනකංශය සතු මේ සුනකයන් පිළිබඳ මට මේ මතක් වෙන්නේ MKDS ගුණවර්ධන මැතිතුමා, මේ පාර්ලිමේන්තුවේ හිටපු එතුමා, පොලිස් දෙපාර්තමේන්තුවේ මේ සුනක අංශය භාරවත් කාලයක් වැඩ කරපු නිසා. මම ඔබතුමාගෙන් දැනගන්න කැමතියි, දැන් දැනට නිල සුනකින් 172ක් නඩත්තු කරන රුපියල් මිලියන 92කුත් 750,000කට තරමක් වැඩි ප්‍රමාණයක් වියදම් කරනවා. දැන් මිලියන 92ක් කියන්නේ රුපියල් 1,920,000ක් මේ සුනකයෝ වෙනුවෙන් වියදම් කරනවා. මෙපමණ මුදලක් අපි වාර්ෂිකව පොලිසිය සතු නිල සුනකයන් සඳහා වියදම් කරද්දී ඇත්තටම අපිට රටක් සහ අමාත්‍යාංශ විදිහටත් පොලිස් දෙපාර්තමේන්තුව විදිහටත් ඒ වියදම් කරන මුදලට උපරිම ප්‍රතිලාභයක් ලැබෙනවා කියලා සතුටු වෙන්න පුළුවන් තත්ත්වයක් තියෙනවද එතුමා? බොහෝ අවස්ථාවලදී නිලධාරීන්ට කළ නොහැකි කාර්යන් මොවුන් කරනවා මො ඒක ඒ ඔවුන් කරන කාර්යයන් හිදී මං සඳහන් කරපු කාර්යයන්වලින්ම පැහැදිලි වෙන ඔවුන් නිලධාරීන්ට විශාල වශයෙන් උපකාර කරනවා. ඒ කරන සේවය මිල කරන්න අමාරුයි. ඒක මිල කරොත් ඔවුන්ගෙන් මේ අගයට වඩා විශාල වශයෙන් ප්‍රමාණයක් රටට ඉතිරි වෙනවා. මිනිසුන්ගේ ජීවිත බේරන්න එහෙම කටයුතු කරනවා.
දැන් දැන්ට ඉන්න සුනක ඇණිය 172යි. දැන් එයින් දළ වශයෙන් තුනෙන් එකක් තමයි මේ අලුතෙන් ලංකාවට ආනයනය කරන්න ඔබතුමාලා අපේක්ෂා කරන්නේ. ඒ කියන්නේ දළ වශයෙන් 50ක් විතර. එතකොට මම දැනගන්න කැමතියි දැන් දළ වශයෙන් දැනට මේ 172ට මිලියන 92ක් යනවනම් තව ඒ වගේ මුදලෙන් තුනෙන් එකක් වමනා වෙනවා 2017 හෝ 18 අවුරුද්දේ ඉඳලා. දැන් මුදල් අමාත්‍යාංශය මුදල් ඇමතුමත් මේ වෙලාවේ ඉන්න හින්දා මුදල් ඇමතුමත් අලුතෙන්පත් වුණත් ඔබතුමයි මුදල් ඇමතුමයි දෙන්නම අපේ දිස්ත්‍රික්කෙ වෙන හින්දාත් ඒ රටට මේ සුනකයෝ ඌමනා වෙන හින්දාත් පොලිස් දෙපාර්තමේන්තුවට මේ සුනකින් 50 ලබා ගැනීමට දැන්ට තියෙන ගැටලුව මොකද? ඇයි මුදල් අමාත්‍යාංශය ඒ සඳහා පසුගාමි?
එහෙම ප්‍රශ්නයක් නැහැ. අපි කතා කරගෙන විශ්න ගන්නවා.
මුගෙනි අතුරු ප්‍රශ්නේ විදිහට දැනගන්න කැමති ත්‍රිවිධ හමුදාව දැන් පොලිසියට අමතරව ත්‍රිවිධ හමුදාව සතුවත් මේ වගේම නිලසුනකින් යම් ප්‍රමාණයක් ඉන්නවා. එතකොට දැන් මේ ලංකාවේ අභිජනනය එච්චර සාර්ථක වුණේ නැහැ කියලා කිව්වා ඔබතුමා. දැන් මේ අමාත්‍යාංශ දෙකක් වශයෙන් පැවතුනා වුණත් මේ යම්කිසි උත්සාහයක් අරගෙන තියනවාද නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යාංශය ආරක්ෂක අමාත්‍යාංශය සතු සුනක ඇණිය මගේ ඊළඟ ප්‍රශ්නය අද අන්තිම ප්‍රශ්නේන්නේ ආරක්ෂක රාජ්‍යමතුමා මම හිතන්නේ උත්තර දෙයි මේ ගැනම මේ යම්කිසි ඒකාබද්ධ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන්න අපරාධ කටයුතු වල
බුද්ධික පතිරණ මන්ත්‍රීතුමාගේ යෝජනාවක් වශයෙන් අපි ආරක්ෂක රාජ්‍යමතුමා එක්ක මම ඒ කටයුතු කතා කරන්න
අධ්‍යාත්මික කටයුතුම ඇසීමට ගරු අශෝක ප්‍රියන්ත මහත්මයා
මම අහනවා ගරු කතානායකතුමා
ගරු අග්‍රාමාත්‍යතුමා සහ ජාතික ප්‍රතිපත්ති ආර්ථික කටයුතු ඇමතුමාගේ ඇසීමට නානියෝජ්‍ය ඇමතුමා
කියන්නේ අයන්නේ එක පුත්තලම දිස්ත්‍රික්කයට අයත් වැඩලා තීරයේ ස්ථාන කිහිපයක් වැඩලා කාදණයට ලක්වීමේ තර්ජනයට ලක් වී ඇත. අයන්නේ දෙක මාරවිල වෙරළ තීරයේ දුවවත්ත මෝදරවැල්ල තල්විල හා බරුදැල් පොළ යන ගම්මාන කල්පිටිය තලවිල වෙරළ තීරයේ ඉලන්තඩිය හා කප්පල්ලඩිය යන ගම්මානද මුතුපන්තිය දකුණ ගම්මානයේද වෙරළ කාදනය අවධානමට ලක්ව ඇත. අයන්නේ තුන වෙරළ කාදන තත්ත්වය අවම කිරීම සඳහා වෙරළාරක්ෂණ ව්‍යුහ ඉදිකිරීම වෙරළ සංරක්ෂණ සහ වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුව විසින් කටයුතු යොදා ඇත. අයන්නේ හතර මාරවිර වෙළ තීරයේ වෙරළ වැලි පෝෂණ ව්‍යාපෘතිය මගින් වැලි මීටර් කියුබ් ලක්ෂ 8ක් වෙරළට පොම්ප කර කිලෝමීටර් 3.5ක පමණ ප්‍රදේශයක් ආවරණය කර ඇත. දුවවත්ත දියකඩන බැමි දෙක ඉදිකිරීම මේ වන විට ආරම්භ කර ඇති අතර 50%ක ප්‍රගතියක් වාර්තා කර ඇත. තල්විල උතුර බරුදැල්පොළ ග්‍රොයින බැමි 10ක් ඉදිකිරීම කටයුතු මේ වන විට වෙරළ සංරක්ෂණ හා වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුව විසින් සිදු කරගෙන යනු ලබයි. කප්පල් අඩි වෙරළ තීරයේ දියකඩන ව්‍යුහය 3ක් හා ග්‍රොයින ව්‍යුහ 2ක් ඉදිකිරීම නියමිත අතර ඉන් දියකඩන ව්‍යුහ 2ක හා ග්‍රොයින බැමි 2ක ඉදිකිරීම මේ වන විට අවසන් කොට ඇත. අනෙක් දියකඩන ඉදිකිරීම දීවර විරෝධතාවක් හේතුවෙන් අත්හිටුවා ඇත. මුතුපන්තිය දකුණ වෙරළ තීරයේ ග්‍රොයින බැමි 10ක ඉදිකිරීම කටයුතු වෙරළ සංරක්ෂණ හා වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුව මගින් සිදු කරමින් පවතින අතර ඉන් බැමි 5ක ඉදිකිරීම මේ වන විට අවසන් කර ඇත. මුතුපන්තිය උතුරු වෙරළ තීරයේ ග්‍රොයින බැමි 10ක් ඉදිකිරීම වෙරළ හා ඒ ආශ්‍රිත දේපළ රැක ගැනීම කටයුතු කර ඇත. ඉලන්තඩිය ගම්මානයේ වෙරළ කාදන තත්ත්වය තවදුරටත් අධ්‍යයනය කරමින් පවතින අතර හදිසි වෙරළ කාදන තත්ත්වය වැළැක්වීම පිණිස අවශ්‍ය ක්‍රියාමාර්ග සිදු කරමින් පවතී. මීට අමතරව වෙරළ සංරක්ෂණ කටයුතු සඳහා නොරොච්චෝලේ බලාගාරය මගින් වෙන් කළ හැකි ප්‍රතිපාදන පිළිබඳව සොයා බලමින් පවතින අතර එතෙක් වෙරළ සංරක්ෂණ හා වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුව වෙන් කර ඇති ප්‍රතිපාදන යොදා ගැනීමට කටයුතු කර ඇත. ආයන්න පැන නොනගී.
ගරු කතානායකතුමනි බොහොම ස්තුතිවන්ත වෙනවා නියෝජ්‍ය ඇමතුමාට තමත් සවිස්ත්‍රාත්මක පිළිතුරක් ලබා දීම පිළිබඳව. ගරු නියෝජ්‍යමත්තුමනි මගේ පළවෙනි ප්‍රශ්නය තමයි ඔබතුමාගේ වෙරළකාදනය වෙන ප්‍රදේශ අනුව මාරවිල මුදුකටුව කියන ප්‍රදේශයේ කිලෝමීටර් 3.0 ගානක මේ වැලි පෝෂණය සිදු කළා කියලා ඔබතුමා දැනුම් දීමක් කළා. ඔව් එහෙම සිදු කළා. නමුත් ඒ කොටස අවසන් කළේ නැහැ. යම් කිසි ප්‍රමාණයක් වැලි පෝෂණය කරලා නතර කළා. එයින් ලැබුණු ප්‍රතිඵලය මං හිතන්නේ අර ඒක අවසන් නොකළ නිසා මේ වෙද්දී ඔබතුමාට වාර්තාවක් ඇඳවල බලන්න පුළුවන් විශාල මුදලක් වියදම් කරලා වැලි පෝෂණය කරපු ප්‍රදේශෙත් නැවත මුදල කාදිනේට ලක් වෙලා තිබෙනවා. ඉතින් මේ නිසා අමාත්‍යංශයෙන් යම් කිසි වැඩපිළිවෙලක් දියත් කරන්න මේ පිළිබඳව අපිට එතරම් දැනුමක් නැහැ. ඒ පරීක්ෂණය කරන සහ ඒ වාර්තාවන් ලබා ගන්න කාගෙන්ද කියලා ඒ වාර්තාවන් ලබා ගද්දී අපි විශාල මුදලක් වැය කරලා ඒ කරන ව්‍යාපෘතිය ආරක්ෂා කරගන්න ඔබතුමාලා වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරනවාද?
ගරු කථානායකතුමනි මේ කාරණාව මං හිතන්නේ අපි වැලි පොම්ප කරා කියලා ගරු මන්ත්‍රීතුමනි මේක එකපාර විසඳෙන ප්‍රශ්නයක් නෙවෙයි. අපි අවුරුද්දකට ගත්තොත් එහෙම වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව හරහා මිලියන 400ක විතර මුදල් ප්‍රමාණයක් මේ කාරණාවට වෙන් කරනවා. උදාහරණයකට අපේ ගරු මන්ත්‍රීතුමා යොමු කරපු මාරවිල කියන එක ගත්තොත් අපි අවුරුද්දේ මිලියන 850ක් අමතර ප්‍රතිපාදන අරගෙන තමයි ඒ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරලා තියෙන්නේ. හැබැයි මේ සියලු ව්‍යාපෘතීන් ගරු කථානායකතුමනි ඒ වෙරළේ තියෙන රළුභාවය සහ ඒ ස්වභාවිකම ඒවා මුහුදට සෝදා යනවා. ඒක අපිට නතර කරන්න පුළුවන් කමක් නැහැ ගරු මන්ත්‍රීතුමනි. ඒක අවම කිරීම සඳහා ගල් වැටි යොදලා ආරක්ෂා වෙන ක්‍රමවේදයකට අපි යොමු වෙලා තියෙනවා. හැබැයි ඒත් 100%ක්ම ඒක සාර්ථක වෙන්නේ නැහැ. අපි වාර්ෂිකව ඒ වෙනුවෙන් යම් මුදල් ප්‍රමාණයක් වෙන් කරලා ඒ තැන් ආරක්ෂා කරන වැඩපිළිවෙලට තමයි අපිට යන්න සිද්ධ වෙන්නේ. ඒ කටයුතු අපි මේ වෙනකොට කරගෙන යනවා.
මගේ දෙවැනි අතුරු ප්‍රශ්නේ ඔබතුමායි කතාවේදී පැහැදිලි 100%ක් එක ආරක්ෂා කරන්න එහෙම නැත්නම් රැක ගන්න බෑ කියන එක. නමුත් පුත්තලන් දිස්ත්‍රික්කයේ මුහුදු තීරයේ ලංකාවේ දීර්ඝ මුහුදු තීරයක් තියෙන ප්‍රදේශයක්. මේ මුහුදු තීරයත් එක්ක මිනිස්සුන්ගේ ජීවිත බැඳිලා තියෙනවා. ධීවර කර්මාන්තෙත් එක්ක, සංචාරක කර්මාන්තෙත් එක්ක, ඒ වගේම ග්‍රාමීය ජනතාවගේ ජීවන රටාත් එක්ක. මේ තීරය තුළ ගල් වැටි දැමීම ක්‍රමවත්ව සිදු නොවීම තුළ ධීවර කර්මාන්තේ කඩම් වැටෙනවා. ඒ වගේම සංචාර කර්මාන්තය ඉලක්ක කරගෙන යම් කිසි දිගිරිමක් කරනවා නම් ඒ ධීවර කර්මාන්තය ඇන හිටිනවා. සමන් ඔබතුමාගෙන් අහනවා මේ ගල් වැටි දැමීම මේ මගේ දැනුම හැටියට මම ඒකට වෙන නිර්වචනයක් දන්නේ නැහැ. ටී හැඩේ ගල් හකුරු ගල් වැටි දැමීම කියන තමයි සඳහන් කරන්නේ ධීවරයෝ. ඒ තුළ තමයි ඔවුන්ගේ ධීවර තොටුපළවලුත් ආරක්ෂා වෙමින් ඔවුන්ට ධීවර කටයුතුල යෙදෙමින් මූදේ වෙරළ ආරක්ෂා කරගන්න පුළුවන් කියලා පැරණි ධීවරයෝ කියන්නේ. නමුත් එවැනි ක්‍රමයක් තියෙද්දී මූද දිගේට ගල් වැටි දැමීම තුළ ධීවරයන්ට අයිති ධීවර මූදු තීරය අහිමි වෙනව නේද? ඒ පිළිබඳව වැඩපිළිවෙලක් තියෙනවද?
ගරු කථානායකතුමනි මේ මේ මන්ත්‍රීතුමා යොමු කරන කාරණාව හරි. අපිට ගල් වැටි විවිධාකාරයේ ක්‍රමවේද ටින් ක්‍රමයට යොදලා ආරක්ෂා කිරීම වගේ ක්‍රමවේදවලට යන්න පුළුවන් බොහොම පැහැදිලිව. හැබැයි ගරු කථානායකතුමනි ඒ වෙරළ තීරයේ අවශ්‍යතාවයේ අනුව තමයි ඒ සංරක්ෂණය කිරීමේ කටයුතු අපි කළ යුතුව තියෙන්නේ. උදාහරණයකට ගත්තොත් අපේ මිරිස්ස වෙරළ තීරය ගත්තොත් මිරිස්ස වෙරළ තීරය අපි ආරක්ෂා කරන ක්‍රමවේදයට මේ පුත්තලම ප්‍රදේශයේ අපිට කරන්න පුළුවන් කමක් නැහැ. අපි ඒ සමහරක් ස්ථානවල සංචාරකයෝ ඒ කියන්නේ විදේශිකයෝ ඇවිල්ලා ඉන්න වෙරළ තීර තියෙනවා, අපි හඳුනාගත්ත වෙරළ තීර තියෙනවා. ඒ වගේ ඒ වටිනාකම ආරක්ෂා වෙන ආකාරයට උන අපි සංරක්ෂණ කටයුතුත් කරන්නේ. ඒවා අපිට ඒ විදේශීයන්ට එහෙමත් නැත්නම් අපේ සංචාරක කටයුතු වල යොදා ගන්න නැතුව සංරක්ෂණය කරනවා නම් බොහොම පැහැදිලිව අඩි 4-5ක් විතර ගල් වැටි යොදලා එකපාර සංරක්ෂණය කරලා අවසන් කරන්නත් පුළුවන්. හැබැයි අපි හඳුනාගත්ත උදාහරණේ නිලාවැලි වෙන්න පුළුවන්, මිරිස්ස වෙන්න පුළුවන්. ඒ හඳුනාගත්ත වෙරළ තීරයන් ටික දිගින් දිගටම අපේ මේ සංචාරක කර්මාන්ත අපි ආදායම් උපයන ක්‍රමවේදවලට හානියක් නොවන ආකාරයට තමයි අපි සංරක්ෂණය කරන්න ගරු මන්ත්‍රීතුමා. ඒ නිසා තමයි ඔය ප්‍රශ්නේ එන්නේ. හැබැයි ඔබතුමා ওই කියන ප්‍රදේශන් වලට අමතර ප්‍රතිපාදන අපි යොදවලා තියෙනවා වාර්ෂිකව ඒවා සංරක්ෂණය කිරීම සඳහා.
ගරු මේ නියෝජ්‍ය අමාත්‍යතුමනි මගේ තුන්වෙනි අතුරු ප්‍රශ්නයක ප්‍රශ්නයක් විදිහටත් වඩා අවධානයක් විදිහට යොමු කරනවා. ඔබ පෙර පැවසූ වෙරළ තීරයේ සංචාරකයන්ටත් ආරක්ෂා කර ගැනීමෙන් සංවාදනය කිරීම සහ ධීවරයන්ගේ අවශ්‍යතා ඉටු කිරීම තැන ඔබ අමාත්‍යංශයේ ඉන්නවා. නමුත් පුත්තලම වෙරළ තීරයේ තියෙනවා ගරු කථානායකතුමනේ කල්පිටිය ප්‍රදේශයේ ස්වභාවික කොරල්පර පද්ධතියක්. ඒ වගේම විසිතුරු මත්ස්‍යයන් තල්මස් විශාල රෑන් පිටින් ඉන්න ප්‍රදේශයක්. මම ඒ ප්‍රදේශය නිරීක්ෂණය කළා. එපදේසි කොරල්පල මම ගිහින් බෝට්ටුවෙන් ගිහින් බැහැලා යටට ගිහින් බල්ලා තියෙනවා. දැන් මේ වෙද්දී අපි කරන මේ වෙනස්වීම් එකේ ස්වභාවික කොරල්පර සම්පූර්ණ විනාශ වෙමින් පවතිනවා. මේ තත්ත්වය තුළ මං හිතන්නේ පුත්තලමට තව අවුරුදු ටික කාලයක් යද්දී අපට මේකට තමයි සංචාරක පුත්තලමට එන්නේ, කල්පිටියට එන්නේ. මේ කොරල්පරය පුත්තලමට අපිට අහිමි වුණොත් කාලයත් එක්ක මේක මැරිලා අපි කරන ස්වභාවිකව ඒ වැඩෙන්න තියෙන එක අපි කරන ක්‍රියාදාමයන් වල විනාශයටපත් වුණොත් පුත්තලමට සංචාරකයන් එන එක නතර වෙනවා. එනිසා මේ මම ඔබතුමාගෙන් මේකට පිළිතුරක් මෙමෙල බලාපොරොත්තු වෙනවා. මොකද වෙරළ කාදිනේ පිළිබඳව අහලා කොරල්පර ගැන අහන එක මම වැරදි. නමුත් අවධානය යොමු කරන්න පුත්තලම දිස්ත්‍රික්කයේ තියෙන සංචාර කර්මාන්තේ තාමත් ආකර්ෂණීය ප්‍රදේශයක් කල්පිටිය. මේ ප්‍රදේශයේ ස්වභාවිකව පිහිටලා තියෙන කොරල්පර පද්ධතියක් තියෙනවා. මේක මේ වෙදි 60ක් 70කට 80කට එහා ආසන්න විනාශ වෙලා තියෙනවා. මේක තමයි ඇත්ත කතාව. නමුත් මේක සංරක්ෂණය කරන්න විනාශ වෙන්න හේතුව එහෙම නැත්නම් මේක ආරක්ෂා කරගන්න වැඩපිළිලක් ඔබා මාත්‍යංශයෙන් යොදන්න කියලා ඉල්ලීම කරමින් මට උත්තර ලබා දුන්න පිළිබඳව ස්තුතිවන්ත වෙමි මාණියනි.
හොඳයි, බොහොම ස්තුතියි ගරු චමින්ද විජේසිරි මැතිතුමා. සමාජ සවි බල ගැනීම සුබ සාධන කඳ උරුරට උරුමේ පිළිබඳ ගරු ඇමතිතුමාගේ ඇසීම.
ආයෙත් ප්‍රශ්න මං අහන කර කතා කරා.
පළවෙනි ප්‍රශ්නය ආ එක මයිංගනයේ සමෘදිලාබීන් 10731යි වැඩිහිටි දීමනා ලබන ප්‍රතිලාබීන් 2458යි ආබාධිත දීමනා නෑ මව හෝ පියා විමෙහි උසස් පෙළ හදාරණ අඩු ආදායම් ලාභී සිසුන් සඳහා මහදිසික 3000 බැගින් 14යි. වියලුව 7647යි සමෘද්ධි, වැඩිහිටි 2515යි, ආබාධිත 198යි, අර මව පියා නැති 1-2යි. පස්සර සමෘද්ධි 5395යි, වැඩිහිටි දීමනා 2882යි, ආබාධිත 188යි, මව හෝ පියා නැහැ. බදුල්ල 2640යි සමෘද්ධි, වැඩිහිටි 1674යි, ආබාධ දීමන 83යි, අර මව පියා අහිමි වූ එක නැහැ. හාලියල සමෘද්ධි 5634යි, වැඩිහිටි 2424යි, ආබාධිත 73යි, මව පියා අහිමි වූ එක නැහැ. ඌවපර්ණගම සමෘද්ධි 6249යි, වැඩිහිටි දීමන 2781යි, ආබාධිත 100යි, මව පියා අහිමි එක නැහැ. වැලිමඩ සමෘද්ධි 4633යි, වැඩිහිටි දීමන 2311යි, ආබාධිත 77යි, මව පියා එක නැහැ. බණ්ඩාරවෙල සමෘද්ධි 7898යි, වැඩිහිටි 2698යි, ආබාධිත දීමන 152යි, මව පියා අහිමි එක නැහැ. බණ්ඩාරවෙල සමෘද්ධි 7898යි, වැඩිහිටි දීමනා 2698යි, ආබාධිත දීමනා 152යි, මව පියා අහිමි වූ 2යි. හපුතලේ සමෘද්ධි 4150යි, වැඩිහිටි 3264යි, ආබාධිත දීමනා 156යි, මව හෝ පියා අහිමි වූ 3යි. එකතුව 54977යි සමෘද්ධි, වැඩිහිටි 23007යි, ආබාධිත දීමනා 1101යි, මවෝ පියායිමේ උසස් පෙළ 121යි. ඊළඟට අහලා තියෙනවායි ඊට අයිති නංහා ලිපිනයන්. මේක මන්ත්‍රීතුමා කොළ 900 ගාණක් යන. කොළ 900 ගාණක් යන ඉඳ ඔබතුමාට ලෑස්ති කරලා තියෙනවා ෆයිල් එක. ඔබතුමාට ඕන වෙලාවක අමාත්‍යංශයට එන්න ඔබතුමාට ඒක අපිට ඒක බලන්න පුළුවන්. මම වෙනමම ඒක ලෑස්ති කරලා තියෙනවා ඔබතුමාට. ඊළඟ එක මාගේ අමාත්‍යංශය හා ඒ යටතේ ඇති ආයතන ඉහත ප්‍රතිලාභීන්ගේ ජීවන මට්ටම් උසස් කිරීම සඳහා ගල් ලබන සංවර්ධන වැඩසටහන ඇමුණුම් 1-2 වශයෙන් ඉදිරිපත් කර තැක්. ඒක මම ඔබතුමාට දැන් දෙනවා. ඒක ලොකු එකක්. ඒක දෙනවා. ඊළඟ එක අදාළ නැහැ.
හොඳයි. ගරු මන්ත්‍රීතුමා,
කොමත් විශ්වසී ගරු ඇමතුමනි, ඇත්තටම ඔබතුමාගේ අමාත්‍යංශය අද රටේ අපේ පල්ලාම මට්ටමේ ජීවත් වෙන ජනතාව විතර ඉතාමත්ම වැදගත් අමාත්‍යංශ බවට පත් වෙලා තියෙනවා. යනු තමයි මම හිතන්නේ මේ වැඩිහිටි දීමනාම අඛණ්ඩව දීගෙන ලබාගෙන යන කටයුතු කරේ. දැන් ඔබතුමා හෝ දැනුවත්ව හෝ නොදැනුවත්ව යම්කිසි වැඩපිළිවෙලක් සිද්ධ වුණා. ඒක නිවැරදි කර ගැනීම උත්සාහ තමයි මගේ පළවෙනි අතුරු ප්‍රශ්නේ අහන්නේ. ගමතුන වැඩිහිටි දීමනාව ඇත්තටම හිමිකම ලැබුණා රාජ්‍ය නිලධාරීන් ළඟේ ඉන්න ඒ වැඩිහිටියන්ටත්. ඉතින් ඒ රාජ්‍ය නිලධාරීන් අද අලුතෙන් තීන්දුවක් කරන් තියෙනවා. රජයේ සේවය කරනවා නම් තමන්ගේ දරුවෝ ඒ වැඩිහිටියට ඒ ලබා දීපු වැඩිහිටි දීම නම් අයින් කරනවා. ඉතින් මේක තමයි ඇත්තම රටේ හැමතැනම වෙන්නේ. හානියක් වුණත් වුණා වුණත් රාජ්‍ය සේවකයෙක්ට යම්කිසි අසාධාරණයක ලක් වෙනවායි කියන අදහස තමයි මගේ හිත තුළ තියෙන්නේ. ඒ නිසා තමයි මම මේ කියන්නේ. ඇත්තටම අද රාජ්‍ය සේවකයෙක් ගත්තත් ලැබෙන වැටපුතල යම් යම් දේවල් අරගෙන ඕන සොච්චම් වැටුපක් ලැබෙන්නේ. අපේට බැරිද ගෞරව ඇමතුමනි ඒ ලබා දීපු දීමනාව ඒ විදියටම ඒ රාජ්‍ය සේවකයන්ගේ ඉන්න ඒ වැඩිහිටියන්ට ලබා දෙන්න නැවත කටයුතු කරන්න.
ගරු කථානායකතුමනි, ඔබතුමාගේ ප්‍රශ්නෙට අපි මේ වෙනකොටත් පොඩි විසඳුමක් දීලා තියෙන්නේ. මේ කාරණේ මතුවෙන්නේ මෙහෙමයි ගරු කථානායකතුමනි. අපි 472,000කට මේ වැඩිහිටි දීමනාව දෙනවා. තව අපේ ප්‍රාදේශීය ලේකම්වරු දිසාපතිවරු අනුමත කරපු ලැයිස්තුවක් තියෙනවා 197,000. අපි පහුගිය කාලේ උත්සාහ කරා අඩු මාසෙන් තව 50,000ක් අලුතෙන් අනුමත කරගන්න. මේක කරගන්න බැරි වුණා කථානායකතුමනි. ඇත්තටම හැබැයි දැන් අපිට පේනවා මේ 197,000 ඉන්නවා යන එන මන් නැති, ගෙවල් නැති අන්ත අසරණ අය. ඉතින් ප්‍රාදේශීය ලේකම්වරු අපට කිව්වා මේක අපේ අමාත්‍යාංශය කරපු වරදක්. ඔය මේ චක්‍රලේඛන ඔබතුමා කියන දේ මම සම්පූර්ණයෙන් පිළිගන්නවා. මේ ප්‍රාදේශීය ලේකම්වරු දිසාපතිවරු කිව්වා මේ දොස්තරලා ඉංජිනේරුවන්ගෙත් එක්ක ඉන්න අම්මයි තාත්තයි දෙන්නම ගන්නවා. ඒ කට්ටිය ගෙවල් වල ඉන්න. ඉතින් මේක හැබැයි මේ ගෙයක්වත් නැති මිනිස්සුන් ඉන්නවා මේක ගන්නෙ නැති. එහෙනම් මේක අපට වෙනස් කරගන්න ඉඩ දෙන්න කියලා. මේ චක්‍රලේඛනේ ගියා කථානායකතුමනි රජයේ සේවකයෝ ඉන්නෝ නම් අයින් කරන්න කියලා. දැන් අපි ඒක වෙනස් කරා. දැන් අලුත් චක්‍රලේඛනයක් යවලා තියෙනවා ප්‍රාදේශීය ලේකම්වරුන්ට මේක බලන්න කියලා. මේක බලන්න ඇත්තටම ඒ වැඩි ඩෙමෝපෙන් මම දන්නවා මේ ඒ එයාගේ දුවයි බෑණයි දෙන්නම දොස්තරවරු ඒ අම්මයි තාත්තයි දෙන්නම එයත් එක්ක ඉන්නේ දෙන්නටම හම්බ වෙනවා වැඩිහිටි දීමනාව. දෙන්නා එක එහෙම ගිහලා පන්සල් වලට විහාර වලට දෙනවා. හැබැයි එතන මේ හැපැත්තේ ඉන්න අහිංසක මිනිස්සෙක් ආබාධිතෙක් මොකක් කන්නේ. දැන් අපි කියලා තියෙනවා මේ මොකද අලුතෙන් දුන්නේ නැහැ. මේක තමයි තියෙන ප්‍රශ්නේ. 197,000ක් ඉන්නවා පොලිමේ. එකක්වත් අලුතෙන් අපිට සල්ලි වං කරගන්න බැරි වුණා. ඒ නිසා අපි දැන් කියලා තියෙනවා බලන්න කියලා. ඇත්තටම අපේ සමහර රජයේ සේවකෝ හිටියත් ඒ දරුවෝ සලකන්නේ නැහැ අම්මට. එහෙම වුණොත් ඒක කරන්න එපා. එහෙම ඇත්තටම අවශ්‍ය නැති කෙනෙක් ඉන්නවා නම් ඊට වඩා දුෂ්කර කෙනෙකුට දෙන්න කියලා ඒ බලය ප්‍රාදේශීය ලේකම්වරයාට බාර දීලා තියෙනවා. එහෙනම් මං හිතන්නේ ගරු මන්ත්‍රීතුමනි ඔබතුමාගේ ප්‍රශ්නෙට විසඳුමක් එයි.
ඔබතුමා කිව්වා වගේ ඇත්තටම මම අපේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාස වල විමසුවා. ඔබතුමා දැන් මේ චක්‍රලේඛනේ යවුවා නම් ඒ අඩු වෙන ප්‍රමාණය අර ඔබතුමා කිව්වා වගේ ඒ පිරිසට ලැබේවි. ගරු ඇමතුමනි ඇත්තටම අපේ බදුල දිස්ත්‍රික්කයේ ගත්තොත් සංවර්ධනයෙන් අඩුම එහෙම නැත්නම් දුගීම ප්‍රාදේශීය ලේකම් කොට්ටාස දෙක තියෙන්නේ බදුල දිස්ත්‍රික්කයේ. ඉතින් මේක අදයේ වෙච්ච එකක් නෙමෙයි ගරු ඇමතුමනි. දිගින් දිගටම අපේ පළාතේ පත්විච්ච දේශපාලන නායක අධිකාරිය අදත් මමත් කතා කරන්නේ අපේ දිස්ත්‍රික්කයේ තමයි තියෙන්නේ කියලා මහා උජාරුවට. ඒක අපට ලොකු හයියක් නෙවෙයි. සමේ සමෘද්ධි වැඩසටහන යටතේ විශේෂයෙන්ම මම ඉල්ලීමක් කරනවා ඔබතුමා මේ අමාත්‍යාංශයේ දරන කාලය තුළවත් හැකියාවක් තිබේද විශේෂ වැඩපිළිවෙලක් යොදවලා මේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාස දෙක දුගී බවින් පිරිච්ච නැති කියන කාරණෙන් එහාට ගිය තත්ත්වයට ඉදිරියේදී නියෝජනය වෙන අපේ පළාතේ දේශපාලන නායකත්වයට කතා කරන්නට ඉඩ නැතන වෙන වැඩපිළිවෙලක් හදන්න පුළුවන් වැඩසටහනක් හදන්න පුළුවන්ද කියලා.
මනි එතුමාගේ මේ ඒ අතුරු ප්‍රශ්නේ ඉතාම වැදගත්. අපි බලන්නේ ගරු මන්ත්‍රීතුමනි මේ හැම ඔබතුමාට මැදිහත් වෙන්න පුළුවන් ඔය වගේ දේවල් වලට. ඒතරම ඔබතුමාලා මන්ත්‍රීවරු හැටියට මූලස්ථාන කළමනාකරු ප්‍රදම් ප්‍රාදේශීය ලේකම් පහුගිය කාලේ කපලා දාලා තිබ්බ ජනාධිපති. කපලා දාලා ඒක ඒ ඕන් විදියට එතන දේශපාලන වැඩක් ගියා. දැන් එහෙම නෑ. දැන් මේක ප්‍රාදේශීය ලේකම් යටතේ තමයි තියෙන්නේ. ඒ නිසා ප්‍රාදේශීය ලේකම් හා මූලස්ථාන කළමනාකරුවෙක් ඉඳගෙන අපිට මේ හැම පවුලකටම පවුල් ව්‍යාපෘතියක් හදලා ඒකට උදව් කරන්න. ඔබේ පැත්ත ඔබතුමාගේ පැත්තේ ඕක හරිම ලේසියෙන් කරන්න පුළුවන්. මොකද හොඳ කිරිහරක් දෙන්නේ ඒ පවුල ඇති කරන්න සූදානම් නම් ඒකට උදව් කරොත් ඒ පවුල කොට. ඒ නිසා ඒ පවුල් ව්‍යාපෘති සකස් කිරීමේ වැඩසටහනට මැදිහත් වෙලා ඔබතුමලා කටයුතු කරන්න මම ඉතාම ගෞරවයෙන් ඔබතුමන් ඉල්ලනවා. අපි එමෙ වැඩසටහනක් යන්න.
අර කථානායකතුමනි තුන්වෙනි අතුරු ප්‍රශ්නේ මම හිතන්නේ අපේ සිටි මන්ත්‍රීතුමා අහනකෝ ඔබතුමාගේ අනුමැතියත් එක්ක අපි නම් මැදිහත් වෙනවා ගරු ඇමතුමා. තාම අර දේශපාලන යාන්ත්‍රණය ක්‍රියාත්මක වෙනවා.
හොඳයි.
ඔව් සනායකතුමනි මේ තුන්වැලි අතුරු ප්‍රශ්නේ හැටියට ගරු ඇමතුමාගෙන් ගරු ඇමතුමනි පසුගිය කාලේ සමෘද්ධි සහනාධාරය ලැබීමට නුසුදුසු විශාල පිරිසක් සමෘද්ධි සහනාධාරය ලබනවා. ඒ වගේම අපි දන්නවා පසුගිය කාලයේ සමෘද්ධි ලැබීමට සුදුසුකම් ලත් අය තෝරාගත්තේ එක වැඩි වශයෙන්ම මේක පිළිගන්න දෙයක් තමයි අවිවාදයෙන්ම එක්තරා දේශපාලන පක්ෂයකට හිතවත් අයට පමණයි මේ සහනාධාරය ලැබීමට සුදුසුකම් ලැබුවේ. විශාල පිරිසක් දේශපාලන වශයෙන් අසාධාරණයට ලක් වෙලා මේ අයට සමෘද්ධි අහිමි වෙලා තියෙනවා. ඉතින් පසුගිය දැන් මේ කරපු සමීක්ෂණයේ ප්‍රතිඵල බලලා ඒ අයට දැන් රජයේ සේවකයෝ සමෘද්ධිය ලබනවා, ඉඩම්මක් කර පහක් හයක් තියෙන අය සමෘද්ධිය ලබනවා. එතකොට ඒ ගැන සමීක්ෂණයක් කරා, වාහන තියෙන අය සමෘද්ධිය ලබනවා. ඒ සමීක්ෂණයේ ප්‍රතිඵල ඉදිරිපත් කරලා ඒ ආදායම් වැඩි අයගෙන් ඒ ඉවත් කරලා අර අසාධාරණයට ලක්වෙච්චි අඩු ආදායම් ලාභින්ට දීමට ඔබතුමා කටයුතු කරනවාද? මගේ තුන්වැනි අතුරු ප්‍රශ්නේ.
අරු කතානායකතුමනි, මේ ප්‍රශ්නේ ඔය මන්සිතුමා කියන විදිහටම ඔය පහුගිය කාලේ වුණා. ඔක වෙච්ච දේ තමයි මේ තේරීම් කටයුතු සම්පූර්ණ ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ දිසාපතිවරුන්ගේ අයින් කරා. හැබැයි දැන් මේ අයට බාර දීලා තියෙනවා. ඒ වගේම මන්සිතුමනි, අපි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලෝක බැංකුව අපේ සෙන්සස් මේ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විශ්වවිද්‍යාල මේ සේරගම එක අරු කතානායකතුමනි අපි පිටු 18ක විශාල ප්‍රශ්න පත්‍රයක් මේ අයට දුන්නා. මේකේ ආදායම, වියදම, ස්ථිර දේපල, චංචල දේපල, වයස, ආබාධිත තත්ත්වය මේ සියල්ල මේක ලියලා තියෙනවා. දැන් මේ සේරටෝම ලකුණු වැටෙනවා මන්සිතුමා මේ සියල්ලට. ඒ අනුව දැන් අපි විශේෂ සොෆ්ට්වෙයාර් එකක් හදලා තියෙනවා, මෘදුකාංගයක් හදලා තියෙනවා. ඒ ලකුණු අනුව ලකුණු 100 ඉඳලා පළවෙනි 20ට 3500 දෙනවා, දෙවෙනි 20ට 2500 දෙනවා, තුන්වෙනි 20ට 1500 දෙනවා. ඒ විදිහට හදන්න. මොකද පහුගිය කාලේ ඔය ඡන්ද වෙලාවේ කරේ මේ කතානායකතුමනි 4 දෙනයි නම් 3500යි, 3 දෙනා නම් 2500යි කියලා එහෙම තමයි දුන්නේ. ඉතින් ඒ නිසා මේක තව සුමාන දෙකක් යනකොට මම හිතන්නේ ඇත්තටම මේ අපි හදපු මේ මෘදුකාංගය මේක දැන් ටෙස්ට් කරනවා. හැබැයි ඉතාම සාර්ථකයි මේ තේරීම් ක්‍රමය. දැන් ඔය මේ අවිස්සාවෙල්ල එහෙම දිස්ත්‍රික්කවල තෝරගෙන යනවා. එහෙනම් මම හිතන්නේ ඔබතුමාගේ ප්‍රශ්නෙට විසඳුමක් එයි තව සුමාන දෙකක් විතර යනකොට. ඒ ලයිස්තුව බලලා අපි අභියාචනයක් කරලා මොනවා හරි කරමු.
නැයි මම තුති ගරු වෛද්‍ය අවසර දෙනවාද ගරු ඇමතුමා? හොඳයි.
80 සමුද්ධිලාභීන් ගෙනුත් අර ගිය ආණ්ඩුවෙන් දුන්නු අර නිවාස දීමනාව වාරික වශයෙන් කපා ගන්නවා. මේක අර ගම් වතුරෙන් නායෑමෙන් විපතරපත් වෙච්ච මිනිස්සුන්ට ගොනා යන්නා වගේ වැඩක්. ඔබතුමාට මේක නවත්වන්න බැරිද? යන්ට 6 මාසයකට මේ වාරික කපා ගැනීම.
ගරු මේ වාසුදේව ගරු මන්සිතුමා කිව්ව විදිහටම මේ කතානායකතුමනි අපි මේ මුදල් අය කරන්නේ එකවර නෙවෙයි. සමහර අයගෙන් අපි අය කරන්නේ මාසයකට 100යි, සමහර අයගෙන් 200යි. එයාගේ ශක්තිය අනුව කොහොම නමුත් මේ ඔය අනතුරට පත් වෙච්ච ප්‍රදේශවල අපි ඒක නවත්තලා
තියෙනවා. හොඳයි. බොහොම ස්තුති ගරු වෛද්‍ය නරින්ද ජයතිස්ස මැතිතුමා, ගරු සෞඛ්‍ය පෝෂණ දේශීය වෛද්‍ය මැතිතුමාගේ ඇතුළත ගරු පද්ම උදේශාන්ත ගුණසේකර මැතිතුමා, කුචිකාර මැතිතුමාගේ ඇසීමට ගරු ඩලසලාපරි මැතිතුමා, කුචිකාර මැතිතුමාගේ ඇසීමට ගරු වාහුදේ නානාකර මැතිතුමා, කම්කරු වෘත්තීය සමිති සමස්ත සමිති මැතිතුමා ඇසීමට
ගරු කතානායකතුමනි, ගරු වාසුදේව නානාකර මන්තුමා සාපු ප්‍රශ්නයට පිළිතුරු වශයෙන් අතුකම්කරු වැටුප් පිළිබඳව ක්‍රියාත්මක සාමූහික විසුම පිළිබඳ විෂය භාර ඇමතිවරයාගේ රජයේ වගකීම කවරේද යන්න කාර්මික ආරෝප පනතේ 5-6 වගන්ති අනුව සේවය සේවක දෙපාර්ශ්වය විසින් සාමූහික ගිවිසුමක් අත්සන් කර කම්කරු කොමසාරිස්වරයා වෙත ඒවා එම ගිවිසුම ගැසට් මගින් ප්‍රකාශයට පත් කර ඇති අවස්ථාවක එකී ගිවිසුමේ කොන්දේසියා නියමයන් එම ගිවිසුමෙන් බැඳී සිටින දෙපාර්ශ්වය විසින්ම ක්‍රියාත්මක කළ යුතුවේ. එම කොන්දේසි කඩකළ බව අදාළ පාර්ශ්වය විසින් කම්කරු කොමසාරිස්වරයාට දැනුම් දීමෙන් පසුව හෝ දෙපාර්තමේන්තු නිලධාරි විසින් සිදුකරන ලබන කම්කරු පරීක්ෂණවලදී මෙම ගිවිසුම කඩකිරීමක් කර ඇති බව කම්කරු කොමසාරිස්වරයාට හැඟී යන අවස්ථාවක ඊට එරෙහිව පනතේ 40 වගන්තිය සමග කිවිය යුතු 43 වගන්තිය යටතේ කටයුතු කිරීමට කම්කරු කොමසාරිස්වරයාට හැකියාව ඇත. එබැවින් ක්‍රියාත්මක පවතින සාමූහික විසමක් ඒ ප්‍රතික්ෂේප කරන තුරු බලගැන්වීමේ වගකීම කම්කරු කොමසාරිස්වරයා සතුව පවතී. අයවැය සහන දීමනාකු පෞද්ගලික අංශයේ කම්කරුවන්ගේ වැටුප මාසික වැටුපට මාසික රුපියල් 1500ක් එකතු කිරීම සාමූහික විසම අනුව වතු කම්කරුවන්ට එකතු වී නැති බව පිළිගන්වාද? ඔව්. වේතන වැඩි කිරීම සම්බන්ධ විධිවිධාන ඇතුළත් වන්නා වූ සාමූහික විසමකින් බැඳී සිටින සේවකයන් 2016 අංක 4 දන අයවැය සහන දීමනා පනතේ 3.7 වගන්තිය අනුව එකී අයවැය සහන දීමනාවට හිමිකම් නොලබයි. ආම වශයෙන් මූලික වැටුප දිනක රුපියල් 500ක් සමග රුපියල් 1000 දක්වා වැඩි කළ යුතු තිබූ බව පිළිගන්වාද? පිළිගත නොහැක. එවැනි ප්‍රතිපාදනයක් නොමැත. සේනම් මෙම ස්ථාවරයේ පිහිටායම වැඩ කරන මුදල නොගවෙන හා බුදුර විරුද්ධව නඩු දැයිමට කටයුතු කරන්නේද පැන නොනගී. සාමික ගීසමක් ඇතිවිටක තදය ගෙන එනු ලැබූ අයවැය සහනදීමනා නුගෙවන්නේ සාමිගීසමේ කොන්දේසි සහනදීමනා නීතියට වඩා වැඩි වාසිදායක අවස්ථාවන් හිදී බව පිළිගන්නවාද? පිළිගත නොහැක. එසේ නොමැතිනම් සාමූහික ගීසම අනුමත කළ හේතු කවරේද පැන නොනගී.
මේක මේ ඡේදානුව මේ ප්‍රශ්නයට උත්තර දෙනවට වඩා කාරණාව මේ සාමූහික ගිවිසුම් අනුව වැටු වේතන ගෙවීමට බැඳී තිබෙන මේ ප්‍රාදේශීය වැවිලි සමාගම් විශාල සමාගම් අද ගෙවන මුදල ගණන් හදලා බැලුවාම සහන දීමනාව වූ 2500 ඇතුළත් නැහැ ගෙවීමට. සාමූහික ගිවිසුමක් තියෙනවා නම් මේක අදාළ නැහැ කියලා මේක බැහැර කරන නීතිය තිබුණට අපි මේ නීතිය ඇතුළට අපි විමසලා බැලුවොත් ඒ සාමූහික ගිවිසුම තුළ ඔබතුමා දුන්නු සානිදීමනාවේ වාසිය නැත්තං ඒ සාමූහික ගිවිසුම් පිළිබඳව නැවත විමසා බැලීමක් අපි කළ යුත්තේ නැද්ද?
කතානායතුමනි, මේ ප්‍රශ්නයට මං හිතුවා දීර්ඝ පිළිතුරක් දිය යුතු තියෙනවා. මොකද දීර්ඝ පිළිතුරක් මේ ප්‍රශ්නයට දිය යුතු තිබෙනවා. මොකද ඔබතුමා දන්නවා මේ සාමූහික ගිවිසුම අවසාන වෙලා තිබුණා 2015 මාර්තු වෙනකොට. ඊට පස්සුව බොහොම මහන්සි අරගෙන දෙපාර්ශ්වයන් කැඳවලා මේ සාමූහික ගිවිසුම වැවිලි ක්ෂේත්‍රයේ අස්සම් කළා. එහෙම මහන්සි අරගෙන කටයුතු කරන්න මමත් වැවිලි කර්මාන්ත ඇමතුමත් ඒ වගේම මලික් සමරික් ඇමතුමත් අපි විශාල මහන්සියක් ගත්තා මේ සාමූහික ගිවිසුම මේ නැවත පණ ගන්නවා. එම මාංශයක් ගන්න සිද්ධ වුණේ වැවිලි ක්ෂේත්‍රයේ සිටින සියලුම කම්කරුවන්ගේ වැටු තීන්දුව වෙන්නේ මේ සාමූහික ගිවිසුම් මගින්. සාමූහික ගිවිසුම ක්‍රියාත්මක වීම අවසාන වෙලා අවුරුදු දෙකෙන් දෙකට අලුත් කළ යුතුව තිබෙන ඒ විධිවිධානයේ ක්‍රියාත්මක නොවීම නිසා වැවිලි ක්ෂේත්‍රයේ කම්කරුවන්ට පරිවැඩවීමක් 2016-17 දෙන්න බැරිකම ඇති වුණා. ඒකට ඒ නිසා තමයි ප්‍රතිකර්මයක් වශයෙන් අපි නැවත වරක් සාමූහික ගිවිසුම පණ ගන්නන්න කටයුතු කළේ. මෙතෙන්දි පැන නැගිච්ච තත්ත්වය තමයි රටේ පැවිච්ච සමාජ ආර්ථික තත්ත්වය. මොකද ওই කාලේ වෙනකොට තේ මිල හොඳටම බැහැලා. රබර් මිලත් හොඳටම බැහැලා. ඇත්ත වශයෙන් අපි පිළිගන්නට ඕනේ අපි පෞද්ගලිකව දන්න මමත් දන්නවා වාස්දේ මන්ත්‍රීතුමත් දන්නවා පෞද්ගලිකව. කොයිතරම් දුරට තේ මිල බැහැලා තිබුණාද කියලා දවස. එතකොට කොයිම විදියෙන්වත් තිබුණ පරිවත් ගෙවන්න බැරි තත්ත්වයක් වතු කරේ තිබුණේ. ඒ නිසා අපි සාකච්ඡා කළ බොහොම අමාරුවෙන් පියත් 2500ක් මාසයකට දවස් 25ක් වැඩ කළොත් පරිවැඩීමක් ලැබෙන ආකාරයට සකස් කරගත්තා. මොකද රුපියල් 130ක් දිනකට වැඩි කරලා. එතකොට එතන රුපියල් 100ට වැඩි වැඩිවීමක් සාමූහික ගිවිසුම අනුව දෛනිකව කම්කරුවෙකුට ලැබෙනවා. ඒ අතරතුර තමයි මේ පරිවැඩීමක් කිරීම නිසා සාමූහික ගිවිසුමෙන් ඒගොල්ලෝ ඉවත් කරන්න තීන්දුව කළේ වතු ක්ෂේත්‍රයේ පමණක් නෙවෙයි සියලුම ක්ෂේත්‍රවල සාමූහික ගිවිසුමක් අත්සන් කරන්න පෙරාතුව කරන සාකච්ඡාවලදී ඒ අයට අවස්ථාව ලැබෙනවා. මේ අයගේ පරිසම්බන්ධ සාකච්ඡා කරලා ඒ වගේම පවතින ආර්ථික රාමුව තුළ ඒගොල්ලන් පරි වැඩි කරගන්න. ඒක තමයි සාමූහික ගිවිසුමෙන් අදහස් කරන්නේ. නමුත් සාමූහික ගිවිසුමේ නැති අයට තමයි මේ රුපියල් 2500 අනිවාර්යයෙන්ම අපි ගෙවන්න නියම කරලා තියෙන්නේ. 2500 දැන් බතු වල 2500ක් ගෙවන්නේ නැහැ කියන කාරණේ පිළිගන්න බෑ. කොතන හරි නොගෙවනවා නම් රුපියල් 2500 සාමූහික ගිවිසුමෙන් පරි ගෙවනවා නම් බතු වල අපිට කියන්න බෑ 2500ක් ගෙවිය යුතුයි කියලා.
ඒ ප්‍රශ්නේ වටේ ගියා මිසක් ප්‍රශ්නයට කෙලින් බැස්සේ නැහැ. මේ සාමූහික කිවිසුමයට අයත් නොවන වතු වල මේ 2500 ගෙවන්න පටන් ගත්තා. ඔබතුමා මේ නියමය කරනකොටම ඉතින් මම මේ අහන්නේ සාමූහික කිවිසුමයට අයත් නැති වතු වල 2500 ගෙවන්න පුළුවන් නම් මේ සාමූහික කිවිසුමේ වැටුප් විව්හයට මේ 2500 ඇතුළත් වෙන්න කරන්න බැරියයි.
හොඳයි ඇමතුමා ගැන්
සාමූහික ගිවිසුමට මේක ඇතුළත් කිරීමට අදහස් නොකරන්නේ ගරු කතානායකතුමනේ සාමූහික ගිවිසුම සාකච්ඡා කිරීමේදී වැටුප් සම්බන්ධව සාකච්ඡා වෙනවා. එතකොට ඒ සාමූහික ගිවිසුමෙන් ඒ කම්කරුවන්ගේ වැටුප් තීන්දුව වෙනවා. ඒ අනුව මේ අයවැය සාහනේ දීමනාවට ඒගොල්ලෝ හිමි වෙන්නේ නැහැ. මොකද දෙපැත්තකින් පරිවැඩි කරන්න බෑ. පෞද්ගලිකංශය අපි දන්නවා යම් යම් අපහසුකම් තියෙනවා, විශේෂ වැවිලි ශේෂය අපහසුකම් තියෙනවා. ඒ නිසා සාමූහික ගිවිසුම් පරිවැඩි කළාම ආයි අයවැය සාහන දීමනාවක් දෙන්න බෑ. ඒ නිසා තමයි ඒගොල්ලෝ එතන ඉවත් කරේ.
හොඳයි, තව ප්‍රශ්න තියෙනවද?
ප්‍රශ්නේ ඔබතුමා දැන් පිළිගන්නවද මේ තේමිල දැන් හොඳට ඉහළට යන තත්ත්වය තුළ ඔය කියන 2500 වටිනාකමත් ඔය සාමූහික ගිවිසුමට ඇතුළත් කරන්න පුළුවන් කියලා ඔබතුමාට මිලානුව පේනවද? මේ මෑන් පවර් සේවකයන්ගේ සියලුම තොරතුරු ඔබතුමා ළඟ තියෙනවා, ඒ අයට 2500 කෙලින්ම වැඩි කිරීමේ ක්‍රියාමාර්ගය ගන්නවද? ප්‍රශ්න දෙකක් එකට දැම්මා, තුනක් නිසා අසන්න පුළුවන්.
කතානායකතුමනි, අවුරුදු දෙකකට සැරයක් සාමූහික ගිවිසුම සාකච්ඡා කරනකොට ඒ සම්බන්ධව වැඩි වෙන ජීවන විදම ගැන සලකා බලන. දැන් අපි පෞද්ගලික සාමූහික ගිවිසුම සකස් කරන වෙලාවේ වැඩි වෙන ජීවන විදම සලකා බැලුවා. ඒ වගේම රටේ පැවිදි සමාජ ආර්ථික තත්ත්වය විශේෂයෙන්ම වැවිලි ශේෂයට බලපාපු කරුණු අපි සලකා බැලුවා. බලන්න නැතුව බෑ. ඒක බලනවා. ඊළඟ සාමූහික ගිවිසුම මේ සකස් කරනකොට ඒ පවතින ජීවන විදම, ඒ වගේම සමාජ ආර්ථික තත්ත්වය අනිවාර්යයෙන්ම සලකා බලනවා.
හොඳයි. හරි, ගරු අසේවන හොඳයි, භවිෂ්‍යදී ගරු බන්දුල ගුණවාදන මැතිතුමා, ගරු ප්‍රාථමික කර්මාන්ත මැතිතුමා ඇසීමට
මම ප්‍රශ්නේ අහනවා. දෙදාස් දාසේ අයවැයි අංක 165 යටතේ ප්‍රතිපාදන මෙම අමාත්‍යංශයට වින්ම නොමැත. 160 යෝජනාවට අනුව රුපියල් මිලියන 50ක ප්‍රතිපාදන මාතර පළල්පිටිය ජාතික කුරුඳු පර්යේෂණ හා පුහුණු මධ්‍යස්ථානයට අවශ්‍ය පර්යේෂණ උපකරණ මිල ගැනීමට යොදවලා තියෙනවා. මේකේ විශාල ලැයිස්තුවක් තියෙනවා. මේක මම අපේ මන්ත්‍රීතුමා මේක සභාගත කරන්නම්. ජාතික එතකොට 2016 වර්ෂය තුළදී කුරුඳු, ගම්බිරිස්, කරදමුඟු සහ සාධික්ක වගාවන් සඳහා කල්බදු පදනමින් ඉඩම් ලබා දී නැත. ඒ සඳහා නිදහස් කරගත හැකි ඉඩම් හඳුනාගෙන යමින් පවතිනෝ. 3 අදාළ නොවේ. 4 ඔව්, අපනයන කෘෂිභෝග වගාව වතු අංශය ව්‍යාප්ත කිරීම සඳහා 5 දායකත්වය ලබා දී ඇත. 1 අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තු ව්‍යාප්ති සේවාව භෝග පැල සකස් කර ගැනීම සඳහා පුහුණුව, භෝග නිෂ්පාදන පිළිබඳව අන්තර්ජාතික ප්‍රවණතා පිළිබඳව වැඩමුළු පැවැත්වීම, අදාළ පුද්ගලික වැවිලි සමාගම්, කහවත්ත වැවිලි සමාගම, කුරුණෑගල වැවිලි සමාගම, රජයේ සතු, ලලාන් රබර් පෞද්ගලික සමාගම, පුස්සැල්ලාව වැවිලි සමාගම, මල්වත්ත වැවිලි සමාගම, හපුගස් තැන්න වැවිලි සමාගම, මඩොල් සීම වැවිලි සමාගම, වටවල වැවිලි සමාගම, නමුණුකුල වැවිලි සමාගම, තලව කැලේ වැවිලි සමාගම. 5 ඉහත එක යටතේ දැක්වේ. අදාළ නොවේ. ගරු කතානායකතුමනි, ගරු ඇමතිතුමා අපහසුතාවයට පත් කරන්නේ නෙමේ. මන් දන්නවා එතුමා ඉතාම ඕනෙකමින් මේ ප්‍රාථමික කර්මාන්තාංශය නගා සිටවන්නට උත්සාහයක් දරන බව. නමුත් මගේ ප්‍රශ්නේ තියෙන්නේ එතුමාට මේ අයවැය ලේඛනේ අයවැය යෝජනා මගින් කියන මූල්‍ය ප්‍රතිපාදන සැබවින්ම අදාළ අමාත්‍යවරයාට ලැබෙන්නේ. ඒ ප්‍රශ්නය සංඛ්‍යාත්මක වශයෙන් කොච්චරද කියලා දැනගැනීමේ අතිශය වගකීමක් අපිට ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව අනුව මේ පාර්ලිමේන්තුවට පැවරෙනවා. ඒ නිසා තමයි රජයේ විගණකාධිපතිතුමා මුදල් අමාත්‍යාංශයේ වාර්ෂික වාර්තාව අනුමත කරන්න බැරුව මේ පාර්ලිමේන්තුව නොමග යවන තොරතුරු විශාල සංඛ්‍යාවක් පසුගිය කාලය තුළදී සපයලා තියෙන බව
විගණකාධිපතිවරයා කියලා තියෙනවා. දැන් මේ 165 වෙනි යෝජනාවේ ඔබතුමාට වෙන් කරලා තියෙනවා මිලියන 150. මිලියන 150න් ඔබතුමා කියන්නේ 50ක් වියදම් කරපු බව. නේද? ඔව්. එතකොට මිලියන 150ක් අයවැලේකනේ වෙන් කළාට ඔබතුමා සත්‍ය වශයෙන් ඔබතුමාගේ අමාත්‍යාංශයට ලැබිලා තියෙන්නේ මිලියන 50යි. එතකොට මිලියන 100ක් එතන ඌණ උපයෝජනය කරපු දේ ලෙස තමයි අයවැය ගිණුම් කරණයට යන්නේ. එතකොට ඒ අපිට අයවැලේකන දවස්වල කියන යෝජනාවලට අප්පුඩි ගැහුවට ඒ ලැබෙන ප්‍රමාණය හා ඒ බලාපොරොත්තු ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන්න අවශ්‍ය මූල්‍ය සම්පත් මුදල් අමාත්‍යාංශය විසින් දීලා නැහැ. මේ පසුගිය කාලය තුල දිගටම තියෙන ප්‍රශ්නයක් මේ. ඒ නිසා මම ඔබතුමාගෙන් දෙවනි ප්‍රශ්නේ මේක ඉතාම විශාල ලෙස දැන් බලන්න ගරු කතානායකතුමනි ඔබතුමාටත් මේ පිළිබඳ වගකීමක් තියෙනවා. මේ ගරු සභාවට කියනවා මේ 166 වෙනි එකේ කුරුඳු කර්මාන්තයේ කුළුබඩු කර්මාන්තයේ මූණ දෙන මෙම ප්‍රශ්නයට විසඳුමක්
කෙටියෙන් කියන්න ගරු මන්තුමා දැන් පිළිතුරු දෙයෝ
නෑ මේ 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 පාර්ලිමේන්තුවට සර් මේ අයවැලේකනේ මේ වර්ෂයේ ඉදිරිපත් වෙන වැදගත්ම ලියවිල්ල
හොඳයි කියන්නේ
ඒ ලියවිල්ල තියෙන එක මේ ප්‍රායෝගිකව කෙරෙන්නේ නැත්නම් ඒක අපි පාර්ලිමේන්තුවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 148 වෙනි වගන්තියට අනුව අපිට තියෙන වගකීම මේ රාජ්‍ය මූල්‍ය පිළිබඳ. එතකොට කුළුබඩු කර්මාන්තයේ මූණ දෙන මෙම ප්‍රශ්නයට විසඳුමක් ලෙස රජයේ විසින් කුළුබඩු කවුන්සිලිය සමග සම්බන්ධව ශ්‍රී ලංකාවේ කුළුබඩු ගෝලීය වශයෙන් වෙළඳ සන්නාම ගත කිරීමේ වැඩපිළිවෙළක් දියත් කරනු ඇත. ඒ සඳහා රුපියල් මිලියන 150 වෙන් කිරීමට මා යෝජනා කරනවා. නිෂ්පාදනයේ වැඩි කිරීමේ අරමුණින් වැඩිපුර අපනයන ආදායම් උත්පාදනය කිරීම සඳහා රජයේ සතු භාවිතයට නොගත් ශස්ත්‍රීය ක්‍රීඩන් ඒ සඳහා යොදා ගැනීමට පාසුකම් සැලසීමට පුද්ගලිකාංශයට කුරුඳු ගම්බිරිස් කරදමුංකු සාධික ආදී වගා කිරීම සඳහා කල්බදු පදනමින් ඉඩම් ලබා දීමට යෝජනා කරනවා. විශේෂයෙන් ගම්බිරිස් කරදමුංකු වැනි කුළුබඩු වගා කිරීමේ කොන්ත්‍රාත්ක්‍රමයට සිදු කිරීම සඳහා ප්‍රාදේශීය වැවිලි සමාගම් උනන්දු කෙරෙනවා. ඒ සඳහා අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවර කුරුඳු පර්යේෂණාංශය ශක්තිමත් කිරීමේ අරමුණෙන් රුපියල් මිලියන 50ක් වෙන් කර දීමට මා යෝජනා
කරනවා.
දැන් දෙවැනි ප්‍රශ්නේ ඒ අනුව
පළවෙනි ප්‍රශ්නෙට මේ ගරු මන්ත්‍රීතුමා ඇත්තටම මිලියන 150ක් එතන වෙන් වෙලා තියෙනවා අපනයන සංවර්ධන මණ්ඩලයට. නමුත් ඇත්තටම අපනයන සංවර්ධන මණ්ඩලයත් එක්ක ප්‍රාථමික කර්මාන්ත අමාත්‍යාංශය එකතු වෙලා එකට වැඩ කරන්නේ. නමුත් මේ මුදල් අපිට වෙන් කරාට අපිට එකවරම අපිට සැලසුම් සකස් කරගෙන ඒ මුදල් ටික අපිට වියදම් කරන්නට පුළුවන්කමක් ලැබුන්නේ නැහැ. මොකද නිෂ්කාරණේ අපි මුදල් වියදම් කළ තීරුමක් නැහැ. එතකොට ඒක නිසා ගරු මන්ත්‍රීතුමා ඔබතුමා කියන එක හරි මම පිළිගන්නවා. ඒ වගේම එතන වැරද්දක් වෙලා නැහැ. මොකද මගේ අමාත්‍යාංශයයි මලික් සමරවික්‍රම ඇමතුමාගේ ඒ අටතින් තියෙන අමාත්‍යාංශය අපි දෙකම අමාත්‍යාංශ දෙක එකට වැඩ කරන්නේ. එතකොට මේ මිලියන 150 අපි මේ අවුරුද්දට අපිට ඒ ගිය අවුරුද්දේ වියදම් කරන්න බැරි වුණ මුදල් මේ අවුරුද්දේ අපිට දෙන්නම් කියලා අපිට මුදල් අමාත්‍යාංශය පොරොන්දු වෙලා තියෙනවා. එතකොට අපිට අවශ්‍ය කරන දැන් කුරුඳු වලට ඔබතුමාට දැන් ඔබතුමා කිව්වේ එකේ ගත්තොත් එහෙම කුරුඳු අපි බලාපොරොත්තු වෙනවා අද මිලියන 160ක තියෙන ආදායම ඩොලර් බිලියන එකක් වෙනකම් වැඩි කරන්න. එතකොට විශාල ව්‍යාපෘති රැසක් අපි ක්‍රියාත්මක කරනවා. දැන් ඔබතුමා කිව්ව ඉඩම් අරගත්තොත් අපි දැන් මේ ඉඩම් ඔක්කොම අඳුනගෙන පවතිනවා. එතකොට මේ ඉඩම් ටික ලබා ගන්න ක්‍රමය ඊයේ මේ පාර්ලිමේන්තුවේදී කතා වුණා අගමැතිතුමාට දිනීෂ් ගුණවර්ධන මන්ත්‍රීතුමාත් කිව්වා මේ ඉඩම් ගන්න තියෙන අමාරුව. එතකොට දැන් මේ ඉඩම් අගමැතිතුමාත් කවුරු කිව්වත් එතකොට මේ ඉඩම් ලබා ගන්න ටිකක් අමාරුයි. එතකොට මේ තියෙන ඒ ක්‍රමයත් එක්ක එතකොට අපි ඒ ක්‍රමය එක්ක තමයි අපි වැඩ කරගෙන යන්නේ. එතකොට අපි ඒ ඉඩම් ටික අඳුනගෙන වගා කරන්න කැමැති කට්ටියට ඒ ඉඩම් ලබා දෙන විශාල වැඩපිළිවෙලක් අපි ක්‍රියාත්මක කරනවා.
ගරු කතානායකතුමනි මගේ තුන්වෙනි අතුරු ප්‍රශ්නය අපි පාර්ලිමේන්තුව වශයෙන් මේ මුදල් අමාත්‍යාංශයේ 2015 2016 2017 කියන වර්ෂ ටික ජෑම් වෙලා තියෙනවා. අන්තර් සම්බන්ධීකරණයක් නැහැ. යෝජනා තියෙනවා, යෝජනාවල සල්ලි එන්නේ නැහැ. මොකද කරන්න කියලා දන්නේ නැහැ. පොදු වැඩපිළිවෙළක් නැහැ. එක එක ඇමතිවරයා එකිනෙක යෝජනා ඉදිරිපත් කරනවා. ඒ නිසා මේ පිළිබඳ ප්‍රායෝගිකව රට ඉස්සරහට යන්නේ නැතිකමේ ප්‍රශ්නෙට මුදල් අමාත්‍යාංශයේ දැන් මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන් ඔබතුමාට කියලා තිනවා ලබන අවුරුද්දේ දෙනවා කියලා. එහෙනම් 2016 අයවැයක් ඕනේ නැහනේ. ඒක 2017 අයවැයට 2017 අයවැය නැති එකක් එහෙම දෙන්න බෑ. ඒක නිසා තමයි වැරදි ගණන් මේ ඉදිරිපත් කරලා විගණකාධිපති කියන්නේ මේ ගිනුගොල්ට මට උත්තර දෙන්න බෑ. මට මේවා සහතික කරන්න බෑ කියලා. ඒ නිසා මුදල් අමාත්‍යාංශයේ එහෙම වැඩ කරන්න බෑ. දැන් මන්ත්‍රීවරු 15 දෙනෙක් මුදල් අමාත්‍යාංශයේ අධීක්ෂණ කියලා ලක්ෂ්‍ය
එකක් හොඳයි ගරු ඇමෙතුමා ගරු ඇමෙතුමා අපි වෙන දෙන්න ඕන. කාගේ සල්ලි වලින්ද කියලා
ගරු කථානායකතුමනි ඇත්තටම මේ පහුගිය රජය විශාල වශයෙන් ණය අරගෙන පහුගිය අවුරුදු දෙක තුල අපි ඇත්තටම ඒ ණය ගෙවන වැඩපිළිවෙලක් තමයි අපි කරේ මේ අවුරුද්දෙත් අපිට ඩොලර් බිලියන 4800ක් රාජපක්ෂ ආණ්ඩුව ගත්ත ණය ගෙවන්න තියෙනවා ලබන අවුරුද්දෙත් අපිට ඩොලර් 4700ක් රාජපක්ෂ ගත්ත ආණ්ඩුව ගෙවන්න තියෙනවා 2019 අවුරුද්දෙත් අපිට ඩොලර් බිලියන 3.7ක් රාජපක්ෂ ආණ්ඩුව ගත්ත ණය ගෙවන්න තියෙනවා මම විශ්වාස කරනවා මංගල සමරවීර මුදල් ඇමතිතුමාට මේ ප්‍රශ්න විසඳගෙන අපිට ඉස්සරහට ඉදිරියට රට ගෙනියන්නට පුළුවන් වෙයි කියලා
හොඳයි මම ස්තුතියි ගරු සංදීප් සමරතුංග සමරසිංහ ඇමතිතුමා මොකද පොයින්ට් බෝඩ් ගරු මන්ත්‍රීතුමා දැන් ප්‍රශ්න තුනට එතුමා පිළිතුරු දුන්නා
අධ්‍යක්ෂයේ විසින් අධීක්ෂණ මන්ත්‍රීවරුන්ට ලක්ෂයේ බැගින් හෝ ලක්ෂයේ කාමාර බැගින් වහනා මුදල් ගෙව්වා නම් ඒ ගෙව්වේ මොන ශීර්ෂයක් යටතේ කොහොමද
ඒකේ මුදල් ලැබෙච්චමයි අහන්නේ ඒක එතුමා දන්නේ
නැහැ නේ
ඒක මුදල් ලැබෙච්චමයි අහන්නේ මුදල් ලැබෙච්චමයි අහන්නේ ඒක එතුමා රාජකාරියක් නෙමෙයි හොඳයි හොඳයි ගරු සංජිත් සමරසිංහ මැතිතුමා ගරු පළාත් සභා පළාත්පාලන මැතිතුමාගේ ඇසීමට
තනායකතුමනි පළාත් සභා මැතිතුමා සති දෙකක් කල් ඉල්ලනවා
ගරු තුෂාර ඉන්දුනිල් අමරසේන මැතිතුමා විදුලි බල ප්‍රතිනිධි බලශක්තිය මැතිතුමා ඇසීමට
මම ආනෝ කතානායකතුමනි
ගරු කතානායකතුමනි අපි දිනේ ඉල්ලන්නේ කතානායකතුමනි උත්තර දෙනවා අහන දවසට
හොඳයි
දැන් පළවෙනි ප්‍රශ්නේ නොරොච්චෝලේ ගල්ලංගුරු බලාගාරයේ හේතුවෙන් බරපතල පරිසර දූෂණයක් සිදුවන බවට චෝදනා ඉදිරිපත් වන දන්නවද කියන ප්‍රශ්නෙට උත්තරය මෙම බලාගාරයේ ඉදිකිරීමෙන් ලංකා විදුලි බල මණ්ඩලය විසින් පුළුල් අධ්‍යයනයක් සිදු කර අවශ්‍ය සියලුම අනුමැතියන් ලබාගෙන තිබෙනවා පාරිසරික බලපෑම් අධ්‍යයන වාර්තා මගින් හඳුනාගෙන තිබූ අහිතකර පරිසර ගැටලු අවම කිරීම සඳහා අවශ්‍ය සියලු පියවර ගෙන තිබෙනවා පරිසර අධිකාරිය මගින් නියම කර ඇති කොන්දේසි මත බලාගාරය ඉදි කළ තියෙනවා ඒ වගේම මේ කොන්දේසි ඉදිරියටත් නිසියාකාරයෙන් ඉටු කිරීම පිළිබඳව වගකීමෙන් විදුලි බල මණ්ඩලයත් විදුලි බල අමාත්‍යාංශයත් කටයුතු කරනවා ඊළඟට ඉතා වැදගත් ප්‍රශ්නයක් අහලා තියෙනවා අපේ ගරු මන්ත්‍රීතුමා බොහොම ස්තුතියි ඔබතුමාට මේ ප්‍රශ්නේ යොමු කිරීම පිළිබඳව මේ නොරොච්චෝලේ ගල්ලංගුරු බලාගාරයෙන් අහිතකර වායු විමෝචනයන් වැළැක්වෙන බවට ගොඩක් චෝදනා තිබෙනවා ඔබතුමා මේ ප්‍රශ්නේ අහපකට බොහොම ස්තුතියි ගරු මන්ත්‍රීතුමනි ඉතා වැදගත් කරුණක් ඒ පරිසරයගින් වාර්තා මගින් හඳුනාගෙන තිබුණු අහිතකර වායු විමෝචන වැළැක්වීම සඳහා අපි ක්‍රියාමාර්ග කීපයක් අරන් තියෙනවා සල්ෆ ආශ්‍රිත වායු සොක්ස් කියලා කියනවා SOX ද විමෝචනයේ වීම වැළැක්වීම සඳහා FGD ද ෆ්ලූ ග්ලාස් යුනිට් සවි කර තිබෙනවා අලු පිටවීම වැළැක්වීමට ස්ථිති විද්‍යුත් අවක්ෂේපන උපකරණයක් ESP සකස් කරලා තියෙනවා සවි කරලා තියෙනවා බලාගාරය සැලසුම් කිරීමේදී අහිතකර වායු විමෝචන අවම කිරීම සඳහා සුදුසු ඉහළ ප්‍රමිතියේ සල්ෆ ඒ කියන්නේ සල්ප අඩු ගල්ලංගුරු භාවිතා කිරීමට අපි කටයුතු කරන්නේ හැම වෙලාවෙම අපේ ටෙන්ඩර් කොන්දේසි වලට ඇතුළත් කරලා තියෙනවා නයිට්‍රජන් ආශ්‍රිත වායු නොක්ස් කියලා කියනවා විමෝචනය අවම කිරීමට ඒ නයිට්‍රජන් වායු අඩුවෙන් නිෂ්පාදනය කරන දාහක අපි සවි කරලා තිබෙනවා ඒ අනුව ඒ අහිතකර වායු විමෝචනය අඩු කිරීමට හැකි විද්‍යාත්මකව ගත හැකි හැම පියවරක්ම අපි අරගෙන තියෙනවා ගරු මන්ත්‍රීතුමනි. ඒ වගේම ඔබතුමා තවත් හුඟක් වැදගත් ප්‍රශ්නයක් අහලා තියෙනවා. බොහොමත්ම ස්තුතිවන්ත වෙන ඔබතුමාට මේ ප්‍රශ්නේ මතු කිරීම ගැන. නොරොච්චෝලේ විදුලි බලාගාරයෙන් පිටවන අලු කළමනාකරණය කිරීම සඳහා ගෙන ඇති පියවර. මොකද ගොඩක් ප්‍රශ්න මතු වුණා මේ ගැන. අපි පළවෙනි පියවර තමයි අලු විමෝචනයේ වැළැක්වීමට ස්තුති විද්‍යුත් අවක්ෂේපන ESP කියලා කියනවා. අපි සවි කරලා තිබෙනවා. ඒ වගේම ගල්ලංගුරු අලු අවට පරිසරයට විසවීම වැළැක්වීම සඳහා සුළං බාධකයක් ඉදිකිරීමට කටයුතු කරන ගරු කථානායකතුමනි මේ බාධකයේ ඉදිකිරීම හුඟක් ප්‍රමාද වෙලා තියෙනවා. නමුත් අපි වර්තමාන රජයේ බලයට පත් වුණාට පස්සේ ඒ පිළිබඳව අධ්‍යයනය කළා. මේ පිළිබඳව මාධ්‍යන්වලුත් ඉදිරිපත් වෙච්ච විවේචනත් ප්‍රදේශීය ජනතාවත් ඉදිරිපත් කරපු කාරණා සලකා බලලා දැන් අපි ටෙන්ඩරයක් නිකුත් කළ තිබෙනවා මේ සුළං බාධකයක් ඉදිකිරීම සඳහා. ඒ වගේම සැහැල්ලු අළු ෆ්ලයි ඇෂ් මේක තමයි හුඟක්ම ලොකුම ප්‍රශ්නය කරු මන්ත්‍රීතුමනි. විසිරීම වැළැක්වීම සඳහා රසායනික ද්‍රව්‍යයක් ඉස එය පාලනය කිරීමට කටයුතු කළ තිබෙනවා. ඒ කියන්නේ ඒ අළු ගොඩගැසූ තැන්වල පිළිවෙලට සකස් කරලා ඊට උඩින් රසායනික ද්‍රව්‍යයක් යොදනවා. ඒක හරියට පොලිතීන් ආවරණයක් යෙදුවා වගේ. ඒ පොලිතීන් නෙවෙයි නමුත් පොලිතීන් ආවරණයක් යෙදුවා වගේ උඩින් ශක්තිමත් ආවරණයක් සකස් වෙනවා. එතකොට හුළඟේ ගසා යාම අඩු වෙනවා. ඒ වගේම අපි තවත් මේ පරිසරක ප්‍රශ්න අවම කිරීමට බලාගාරයට යාබදව ඇති ඉඩම් පෞද්ගලික ඉඩම් ලංකා විදුලි බල මණ්ඩලය මගින් මිලදී ගැනීමටත් ඒ විදුලි බලාගාරයේ වටා සම්පූර්ණ ආවරණයක් ඉදු කිරීමටත් කටයුතු කරනවා. ඒ වගේම සැහැල්ලු අළු ආරක්ෂිත ලෙස ගබඩා කර සිමෙන්ති නිෂ්පාදනයටත් ඒ වගේම වෙනත් නිෂ්පාදනවලටත් ලබා දෙනවා. මම මේ කාරණේ කියනකොට දැනටත් ගරු කතානායකතුමනි මේ ගල්ලඟුරු හරහා ඉතුරු වන අළු අපිට ගැටලුවක්. ඒ අළු ඕනම නිෂ්පාදකයෙකුට බොහොම පැහැදිලිව මේ සිමෙන්ති ගල් නිෂ්පාදනය කිරීමට මේ අළු පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම වැලි වලට ආදර්ශයක් වශයෙන් මේක පාවිච්චි කරන්න පුළුවන්. අපි ඉතාම සහන ක්‍රමයකට මේ නොරච්චෝලේ බලාගාරයෙන් ඉවත් වන ඒ අළු විවිධ ව්‍යාපාරිකයන් ලබා දීමට කටයුතු කරනවා. ඕනම කෙනෙකුට අපි ඒක විවෘතයි. ඒ වගේම අවසාන ප්‍රශ්නයට උත්තරය ගරු කතානායකතුමනි, නොරච්චෝලේ බලාගාරයෙන් සිදුවන පරිසර දූෂණය අවම කිරීම සඳහා ලංකා විදුලි බල මණ්ඩලය විසින් ඉදිරි කාලය තුළ කොපමණ මුදලක් ආයෝජනය කිරීමට අපේක්ෂා කරන්නේද යන්න, පරිසර දූෂණය වැළැක්වීම සඳහා බලාගාරයේ සැලසුම් කිරීමේ සිටම විශාල මුදලක් වැය කර තිබෙනවා. මෙම බලාගාරයේ මීට වඩා අඩු ප්‍රමිතියකින් යුතු ගල්ලඟුරු භාවිතා කළ හැකි තාක්ෂණයක් යොදාගෙන ඉදි කිරීමට තිබු නමුත් පරිසරයේ සුරකීම සඳහා බලාගාරයට අපි ස්ථිති විද්‍යුත් අවක්ෂේපන උපකරණයක්, ඒ වගේම නයිට්‍රජන් පිටවීම අවම කිරීම සඳහා ඒ සඳහා විශේෂ උපකරණ සවි කළ තිබෙනවා. මීට අමතරව සැහැල්ලු අළු විසිර යාම වැළැක්වීමට රුපියල් මිලියන 950ක් කරු මන්ත්‍රීතුමනි අපි වියදම් කරමින් සුළං බාධකයක් ඉදි කිරීමට පියවර ගන්නවා. අවසාන ප්‍රශ්නය ඉහත පිළිතුරු අනුව අදාළ වන්නේ ගරු මන්ත්‍රීතුමනි.
ගරු මන්ත්‍රීතුමාව
බොහොම ස්තුතියි ගරු අමාත්‍යතුමනි. මම ස්තුතිවන්ත වෙනවා ඔබතුමා දීර්ඝ ඉතාමත්ම විස්තරාත්මක පිළිතුරක් ලබා දුන්නා. මගේ පළවෙනි අතුරු ප්‍රශ්නය හැටියට දැන් නොරොච්චෝලේ බලාගාරය ගැන විවිධ කාලයේ සෑම කාලයකම විවිධාකාර බොහොම ආන්දෝලනාත්මක මතවාදයකට තුඩු දෙනවා මේ නොරොච්චෝලේ බලාගාරය. විශේෂයෙන් පරිසර දූෂණේ දැන් ඔබතුමාගේ පිළිතුරක සඳහන් කළා පරිසරයට හානියක් නොවන ආකාරයකට මේවා ඉදි කරන්න කටයුතු කරන තියෙනවා මෙහෙමයි කියන එක මම ඒකට එකඟ නොවෙමි. දැන් ඔබතුමා යෝජනා කළා දැන් ඒ විමෝචනය වෙන අළු සඳහා දැල් ආවරණයක් යොදනවා, එකම සුළං බාධකයක් යොදනවා, එකම කුමක්ද රසායනික ද්‍රව්‍යයක් ඒ අළු විසිරීම වැළැක්වීම සඳහා යොදනවා. මේ 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 කියන කාරණා දැන් කවදාද මේවා කරන්නට පුළුවන් වෙන දිනය කවදාදයි ඔබතුමාට නිශ්චිත වශයෙන්ම දින වකවානු දල වශයෙන් හෝ එහෙම කියන්නට පුළුවන්ද?
මනි සල්ෆ හා සම්බන්ධ වායු විමෝචනය වැළැක්වීම සඳහා උපකරණ සවි කළ තියෙනවා. ඒ වගේම නයිට්‍රජන් හා සම්බන්ධ වායු විමෝචන හා සම්බන්ධ උපකරණ සවි කළ තියෙනවා. ඒවා සවි කළ අවසානයි කාලය තිස්සේ ක්‍රියාත්මක වෙනවා, සාර්ථකව ක්‍රියාත්මක වෙනවා. අපේ දුර්ලකම තිබුණේ අලු බැහැර කිරීම සම්බන්ධව විධිමත් ක්‍රමවේදයක් නොමැතිකම්. අපි අධ්‍යයන දෙකකින් ඒ ප්‍රශ්නේ විසඳීමට කටයුතු කරනවා වර්තමාන රජය බලයට පත් වුණාට පස්සේ. එකක් ඒ අලු අංගණය පාලනය කරනවා. අලු අංගණය තුළ අවිධිමත්ව තිබුණු අලු වෙනුවට ඒ අලු නිසි ලෙස තැන්පත් කරලා ක්‍රමානුකූලව තැන්පත් කරලා උඩින් රසායන ද්‍රව්‍යයක් අපි යොදනවා පොලිතීන් වගේ ආරක්ෂාවක් සපයන්. දෙවන අධ්‍යයන තමයි මුහුදේ සිට එන තා දැඩි සුළඟ විශේෂම වාරකන් කාලවලටම ලොකු සුළඟක් එනවා. ඒ සුළඟ මගින් අලු ඒ වගේම සමහර ගල්ලඟුරු කුඩා අංශු පවා අවට ප්‍රදේශයට විහිදෙනවා. ඒ වැළැක්වීම සඳහා අපි ඒ අංගණයේ වටා සුළං ආවරණයක් අපි යොදීමට කටයුතු කරනවා. අපි එක ටෙන්ඩරයක් ඉදිරිපත් කරා. නමුත් ඒ ටෙන්ඩරය ඉදිරිපත් කළ විට ඒ ටෙන්ඩරේ තිබුණු යම් දුර්වලතා කීපයක් නිසා අපිට ජයග්‍රහකයේ තෝරගැනීමට බැරි වුණා ඒ ටෙන්ඩරේ තිබුණු තාක්ෂණික අඩුපාඩුවක් නිසා. ඒ අනුව අපි නැවත ටෙන්ඩරය ඉදිරිපත් කළා තිබෙනවා. ඒ අනුව මේ වසර තුල අපි මේ සම්පූර්ණ ආවරණය කරන මේ සම්පූර්ණ අංගණයේ ආවරණය කරන සුළං බාධකයක් ඉදි කරනවා. එතකොට සම්පූර්ණයෙන්ම 100%ක්ම අවට ඉඩම්වලට අලු සහ ගල්ලඟුරු
අංශු පැතිරියාම වළක්වීමට හැකියාව ලැබේ.
තව ප්‍රශ්න තියෙනවද ගෞරව මන්ත්‍රීතුමා?
එනවා කථානායකතුමනි, බොහොම ස්තුතියි කථානායකතුමනි. මගේ දෙවෙනි අතුරු ප්‍රශ්නේ දැන් මේ තාප බලාගාරය ගැන මම කලිනුත් කිව්වා විවිධ ප්‍රශ්න තියෙනවා. පරිසර දූෂණය පිළිබඳව විශාල චෝදනාවන් තියෙනවා. කලින් කලට මේ බලාගාරයේ ඇනහිටියම් පිළිබඳව විශේෂයෙන් 66 වතාවක් මේ කාල පරිච්ඡේදය තුළ 66 වතාවක් මේ බලාගාරය අකර්මණ්‍ය වෙලා තියෙනවා. එතකොට තාක්ෂණික වශයෙන් ප්‍රශ්න තියෙද්දි, පාරිසරික වශයෙන් ප්‍රශ්න තියෙද්දි, ඒ සියලු ප්‍රශ්න තියෙද්දි ඔබ තුමන්ලා අදහස් කරනවද නැවතත් මෙවැනි තාප බලාගාර මේ රට තුළ නැවතත් ඉදිකිරීම සඳහා අදහස් කරනවද මේ තියෙන තත්ත්වයන් සැලකිල්ලට ගනිමින්?
ගරු කථානායකතුමනි, ගල්ලඟුරු බලාගාරවල අනාගතය පිළිබඳ ලෝකේ විවාදයක් පවතිනවා. ගල්ලඟුරු බලාගාර බගින් උත්පාදනය කරන විදුලිය සාපේක්ෂව ලාභ බවට අදහසක් තිබෙනවා. නමුත් එසේ නොවන බවට විවාදයකුත් තියෙනවා. කෙසේ වෙතත් විදුලි බල මණ්ඩලයට විදුලිය මිලදී ගැනීමේ ක්‍රමවේදයන් සහ මූලාශ්‍ර තෝරා ගැනීම දේශපාලනික තීරණයක් නෙමෙයි. ඒක විදුලි බල මණ්ඩලයට තිබෙනවා 20 අවුරුදු ජනන සැලැස්ම. ඒ 20 අවුරුදු ජනන සැලැස්ම අවුරුදු දෙකෙන් දෙකට සංශෝධනය කරනවා. ඒක පුනරීක්ෂණය කරනවා. ඒ අනුව අපි ඒ පිළිබඳ විෂයානුබද්ධ විශේෂඥයන් මගින් තමයි ගල්ලඟුරු ගන්නවද, LNG ගන්නවද, සුළං බලයෙන් ගන්නවද, සූර්ය බලයෙන් ගන්නවද, බයෝගෑස් ගන්නවද යනාදී වශයෙන් ඒ තීරණ ගන්නෙ. ඒ අනුව ගරු මන්ත්‍රීතුමනි, ආරක්ෂිත තත්ත්වයෙන් ඉහළ ගල්ලඟුරු බලාගාර පිළිබඳවත් අපේ ඉංජිනේරුවන් අපිට උපදෙස් දීලා තියෙනවා. ඒත් අපි මේ තීරණය අපි නෙමේ ගන්නෙ. මහජනතාවගේ අදහස්, විශේෂඥ අදහස් තිබෙනවත් මේ මොහොතෙත් මේ කාලය තුළත් මේ විදුලි බල මණ්ඩලයේ දිගුකාලීන ජනන සැලැස්ම මහජනතාවගේ අදහස් ලබා ගැනීම සිද්ධ කරනවා. ඒ මහජනතාව කියලා කියන්නේ විශේෂඥයන්, සාමාන්‍ය ජනතාවට අමතරව ඒ සියලු අදහස් අපි සලකලා බලනවා. ඒ නිසා ගරු මන්ත්‍රීතුමාටත් අපි ආරාධනා කරනවා ඒ අවස්ථාවේ සහභාගී වෙලා ඔබතුමාගේ වැදගත් අදහස් ඉදිරිපත් කරන්න කියලා. ඒවා පිළිබඳ අපි සලකා බලන්න සූදානම්.
හොඳයි.
මොන අතුරු ප්‍රශ්නේ හෙක්රප්පහාමි ගරු මන්ත්‍රීතුමාට.
ගරු එක්චප්ප මන්ත්‍රීතුමා.
ගරු කථානායකතුමනි, මම පුත්තලන්දිස්ත්‍රික්කයේ මන්ත්‍රීවරයෙක් හැටියට විශේෂයෙන්ම ස්තුතිවන්ත වෙනවා අපේ සුවාරිඳුල් මන්ත්‍රීතුමාට මේ ප්‍රශ්නය නැගීම සම්බන්ධයෙන්. ගරු අමාත්‍යතුමාගෙන් අහන්න ඕන ප්‍රශ්නේ තමයි වර්තමානයේ මේ විශේෂයෙන්ම මේකෙන් ආපු දුමත් එක්ක ආපු කුඩු හැටියට අපි හඳුන්වමු, අලු. මේ අලු නිසා නිවාස දහස් ගණනක් ඒ අයට කෑම ටික කන්න බෑ, ඒ අයගේ ඇඳුම් ටික වැලේ දාන වළලා වේලගන්න බෑ, ඒ අයගේ ගෙවල් ඇතුළ පිරිසිදුව තබා ගන්න බෑ. ඉතාමත්ම අපහසුතාවට පත් වෙලා තිබෙනවා. ඊළඟට කෘෂිකර්මය හැටියට වගාවන් වලට විශාල ප්‍රශ්නයක් සිද්ධ වෙලා තියෙනවා. ඊළඟට ලිං වලට විශාල ප්‍රශ්නයක් සිද්ධ වෙලා තියෙනවා. ඊළඟට වතුර ටැංකිය සහ ඒ අනාදී සියලු දෙයටම ප්‍රශ්නයක් සිද්ධ වෙලා තියෙනවා. මධ්‍යම පරිසර අධිකාරියේ ගිහිල්ලා පරීක්ෂණයක් පවත්තලා, මොකද ඒගොල්ලෝ ලිපි එව්වට පස්සේ ඒගොල්ලෝ කියලා තියෙනවා දැනට අපිට මේ අලු ටික වෙන තැනකට ගෙනියන්න ක්‍රමවේදයක් නැහැ කියලා. ඊළඟට ඉංජිනේරු මහත්තුරුත් ප්‍රකාශ කරලා තියෙනවා මේ සම්බන්ධව. ගරු අමාත්‍යතුමාගෙන් විශේෂයෙන් අහන්නේ මේකට දීර්ඝකාලීන වැඩසටහනක් තිබෙන බව ඔබතුමා දැන් ප්‍රකාශ කරා ඔබතුමාගේ පිළිතුරෙන්. ඒකට ස්තුතිවන්ත වෙනවා. හැබැයි අපිට ඉක්මන් පිළිතුරක් මේ ජනතාව මේ ප්‍රශ්නවලින් බේරගන්න අපිට ඉක්මන් පිළිතුරක්, එහෙම නැත්නම් ඉක්මන් වැඩපිළිවෙලක් ලබා දෙන්න සිද්ධ වෙනවා. ඒ සම්බන්ධව ඔබතුමා මොකද්ද කියන්නේ කියන එක තමයි
මම ස්තුතිවන්ත වෙනවා. හෙක්ටප්පුහම් මන්ත්‍රීතුමාට පුත්තන දිස්ත්‍රික්කයේ ගරු මන්ත්‍රීතුමෙක් විදිහට මේ ප්‍රශ්නේ මතු කිරීම ගැන මම ඔබතුමාට පළමුවෙන්ම කියන්න අවශ්‍යයි. ඒ බලාගාරයෙන් අවට ඇති වෙලා තියෙන ප්‍රශ්නය බලාගාරයෙන් පිටවන වායු සමග කාබන් අංශු පිට වෙලා නෙමෙයි ගරු මන්ත්‍රීතුමනි. මේ ගැටලුව තිබුණේ අලු බැහැර කිරීමට ක්‍රමවේදයක් නැතිකම නිසා, ඒ වගේම දැඩි සුළං සහිත අවස්ථාවල අලු වගේම කෙලින්ම අර අංගනේ තැම්පත් කර තිබෙන ගල්ලඟුරු වල තියෙන අංශු මාත්‍ර පවා සුළඟේ ගසාගෙන ගියා. එතකොට මේ ඒ පිටවී ගිය ඒ ගල්ලඟුරු අංශු සහ අලු අංශු නිසා තමයි මේ ප්‍රශ්න මතුවුනේ. අපි පිළිගන්නවා. අපි වන්දි ගෙවිමුත් කළා මේ සම්බන්ධව හානි වෙච්ච වගාවන් වලට. දැන් අපි මම ඔබතුමාට දැන් වගකීමෙන් කියනවා අපිත් එක්ක එන්න යන්න. මේ වන විට අපි ඒ අංගනේ තැම්පත් කර තිබෙන ගල්ලඟුරු සහ ඒ වගේම අලු අර සුළඟට ගසා යෑම නතර කිරීම සඳහා
රසායන ද්‍රව්‍යයක් යොදලා ආවරණයක් යොදලා තියෙනවා. විධිමත්ව සකස් කරලා තියෙනවා. දැන් තත්ත්වය ගොඩක් වෙනස්.
හොඳයි.
මම ඔබතුමාට ආරාධනා කරනවා අපිත් එක්ක එන්න බලන්න එන්න කියලා මේ තත්ත්වෙ.
හොඳයි ගරු මාන්තිමය.
අපි පරීක්ෂා කර මන් තුමනි. මම ඔබතුමාට දිනේ සඳහන් කරන්න බොහොම ස්තුතියි.
බොහොම ස්තුතියි ගරු සභාවේ අවධානය යොමු කරන්න කැමති තව ප්‍රශ්න දෙකක් තියෙනවා. ඒ වගේම කාල සීමා ඉක්මනට යන නිසා කරුණාකරලා වේලාව සම්බන්ධයෙන් අවධානය යොමු කරන්න. ගරු අලිසෛඩ් මෞරාණ මැතිතුමා අධ්‍යාපන මැතිතුමාගේ ඇසීමට නෑ. ගරු බුද්ධික පතිරණ මැතිතුමා අග්‍රා මැතිතුමා ජාතික ප්‍රතිපත්ති ආර්ථික කටයුතු
මම අහනවා.
මේකට අර සුනකෙන් සම්බන්ධ
ඔව් අද බලු කේස් දෙකක් නේ මම කියන
කතාව. ඒකට පිළිතුරක් ලැබුණා නේද ගරු මහත්මයා?
නෑ ඒ ඒ පොලිසිය මේ සුනකයෝ ගැන මේ අද දැන් ආන්නේ හමුදාවේ.
හා හොඳයි.
ඔව්.
ගරු මැතිතුමා.
ආ ඒක යුද ත්‍රිවිධ හමුදාව සතු සුනකීන් දැනට ජාතික ආරක්ෂාව වෙනුවෙන් සංවේදී රාජකාරිවල යොදවන අතර එම විස්තර ප්‍රසිද්ධ කර කිරීම තුළින් ජාතික ආරක්ෂාවට බලපෑමක් විය හැකි එයින් අදාළ තොරතුරු ඉදිරිපත් කළ නොහැක. ආ දෙක එක් සුනකයෙකු නඩත්තු කිරීම සඳහා වැය කරන මුදල මාසිකව දළ වශයෙන් යුද හමුදාව ඉංජිනේරු බලකාය සතු සුනකයෙකු සඳහා රුපියල් 15,476යි කමාන්ඩෝ බලකාය සතු සුනකයෙකු සඳහා රුපියල් 11,037යි නාවික හමුදාව රුපියල් 26,160යි ගුවන් හමුදාව රුපියල් 7,962යි ආ තුන යුද හමුදාව බිම් වෙඩි සොයා ගැනීම පුපුරන ද්‍රව්‍ය හඳුනා ගැනීම ප්‍රභූ ආරක්ෂක රාජකාරී ලුහු බැඳීම රාජකාරී කඳවුරු ආරක්ෂක රාජකාරී ආර්ථික මධ්‍යස්ථානවල ආරක්ෂාව තහවුරු කිරීම එක්සත් ජාතීන්ගේ මෙහෙයුම් සඳහා නාවික හමුදාව වරාය ආරක්ෂක කටයුතු පුපුරන ද්‍රව්‍ය සහ මත්ද්‍රව්‍ය සොයා ගැනීම පුපුරන ද්‍රව්‍ය භාවිතා කරමින් සිදු කෙරෙයි කරන නීති විරෝධී ධීවර කටයුතු මැඩ පැවැත්වීම සඳහා ධීවර වරායන්හි සහ ධීවර තොටුපොල් පොළවල්හි කරන මෙහෙයුම් කටයුතු සඳහා යෙදවීම ගුවන් හමුදාව ප්‍රභූ ආරක්ෂක රාජකාරී ප්‍රභූන් ගමන් ගන්නා ගුවන් යානාවල ආරක්ෂක රාජකාරී ගුවන් හමුදා කඳවුරු තුළ විශේෂ ආරක්ෂක කලාපවල රාජකාරී බිම්බෝම්බ හා පුපුරණ ද්‍රව්‍ය සෙවීමේ රාජකාරී දිවයිනේ ආර්ථික මර්මස්ථානවල පුපුරණ ද්‍රව්‍ය සෙවීමේ රාජකාරී සටන් සුනක රාජකාරීවල යෙදවීම ආපදා අවස්ථාවලදී සොයා ගැනීම හා බේරා ගැනීමේ රාජකාරීවල යෙදවීම ගුවන් සුනක සංදර්ශන හා පෙළපාලි සඳහා සහභාගි කරවීම ආ එක ඔව් ආ දෙක යුද හමුදාව රුපියල් මිලියන 5.4ක් ගුවන් හමුදාව රුපියල් මිලියන 12.5ක් ගුවන් තොරතුරු හා ගුවන් සේවා අධිකාරියේ අවශ්‍යතාවය මත කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොල් පොලේ ආරක්ෂක කටයුතු සඳහා යෙදවීමට ඈ පැනන නගී.
ගරු කථානායකතුමනි, මගේ පළවෙනි අතුරු ප්‍රශ්නේ දැන් ඔබතුමා ආ දෙකට දුන්නු පිළිතුර අනුව ත්‍රිවිධ හමුදාවේ සුනකයන් නඩත්තුවට මාසෙකට රුපියල් 7,962 සිට රුපියල් 26,000 දක්වා වෙනස් වෙන මුදලක් එක සුනකෙක් වෙනුවෙන් වියදම් වෙනවා. එතකොට මේ එක සුනකෙක් වෙනුවෙන් වියදම් වෙන මුදල මෙහෙම දැවැන්ත මුදල් වෙනස් වීමක් තියෙන්නේ මේ වර්ගය අනුවද නැත්නම් මේ දෙන කෑමේ විශේෂයක් අනුවද මොකක් නිසාද මේ?
ගරු කථානායකතුමනි, මං හිතන හැටියට ඒක එක එක ඒ නාවික හමුදාව වෙන්වෙන් වශයෙන් ඒගොල්ලන්ගේ රාජකාරි කරනවා, ගුවන් හමුදාව වෙන විදිහකට කරනවා, යුද හමුදාව වෙන විදිහකට කරනවා. ඉතින් ඒගොල්ලන්ගේ ඒ වියදම් මං හිතන්නේ ගොඩක් වෙනස් වෙනවා.
නෙක විදිහටනේ ඒකනේ ප්‍රශ්නේ. එතකොට දැන් ගුවන් හමුදාවේ බල්ලා පිගන් දෙකක් ගන්නෑ නේ, නාවික හමුදාවේ එක පිගන් කාලක් ගන්නනේ. මට තේරෙන්නේ නැත ඒ වර්ගය අනුව කන කෑම වර්ග වෙනස් වෙනවද මොකක් ගින්දද මේ එක එකට රුපියල් 7,962ක් වෙද්දී අනිත් එකට 26,000ක් වෙන්නේ.
ඒක ඒක මං හිතන්නේ පොඩ්ඩක් කතානායකතුමා මේ ඒ අදාළ නිලධාරියන්ගෙන් පොඩ්ඩක් හොයලා බලලා තමයි ඒක මේ
සමහර බේත් ඒත් වලද වෙන්න පුළුවන් නේ මන් තිතුමා බේත් ඒත් එම් කියන්නේ හොයලා බලන්න ඒක. ඊළඟ ප්‍රශ්නේ
ඒ දෙවෙනි අතුරු ප්‍රශ්නය තවතුමා සඳහන් කරා ලංකාවට සුනකයන් මේ මේ ත්‍රිවිධ හමුදා සඳහා ලංකාවට සුනකයන් ආනයනය කරන්න මිලියන 5ක් මිලියන 12.5ක් නේ වශයෙන් මුදල් වියදම් කරනවායි කියලා. මම දැනගන්න කැමතියි දැන් නීති අහසාමය පිළිබඳ ඇමතුමාට අවශ්‍ය සුනකයන් ගෙන්නා ගැනීමේ මුදල් ලබා ගැනීමේ ගැටලුවක් තියෙනවා. ඔබතුමාලාට මේ අවුරුද්ද සඳහා අවශ්‍ය මුදල් ප්‍රමාණය ලැබිලා තියෙනවද? මේ කියපු මුදල් ලැබිලා තියෙනවද? සුනකයන් කොපමණ ප්‍රමාණයක් ගෙන්නනවද?
අගල රත්නායක ඇමතුමාත් කිව්වා ඒ වගේ ප්‍රශ්නයක් නැහැ කියලා. අපිටත් එහෙම ප්‍රශ්නයක් නැහැ.
හොඳයි. තුන්වැනි ප්‍රශ්නේ.
නැහැ, එයාට ප්‍රශ්නයක් තියෙනවා. ඒකයි.
තුන්වැනි ප්‍රශ්නේ.
හරි. තුන්වැනි අතුරු ප්‍රශ්නේ විදිහට මම ඔබතුමාගෙන් දැනගන්නට කැමතියි. ගුවන්තොටුපළ සහ වරායන්ගේ මේ මේ විශේෂයෙන්ම ඒ ගෙන්නන බඩු භාණ්ඩවල තුල නීති විරෝධී යම් ද්‍රව්‍ය තියෙනවද කියලා පරීක්ෂා කරනවා කියලා. ඔබතුමාට මම යෝජනා කරනවා කටුනායක ගුවන්තොටුපළේ ගමන් මළු පරීක්ෂණ කරන ස්ථානයේ දැන් ප්‍රභූවරු විදිහට අපි VIP ලොන්ච් එක පාවිච්චි කරද්දී අපේ ගමන් මළු අපේ අතර එන බව ඇත්ත. හැබැයි අපි අහඹුලෙස ගිහිල්ලා බැලුවොත් මේ කියන විදිහට සුනකීන් එතන එහෙම දකින්න ලැබෙන්නේ නැහැ දවසකට එක සැරයක්වත්. ඉතින් ඒ නිසා මේ මම ඔබතුමාගෙන් දැනගන්න කැමතියි මේ සම්බන්ධයෙන් විශේෂයෙන් ගුවන් හමුදාවත් එක්ක හොයලා බලලා යම්කිසි වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන්න කැමතියි.
ඒකට සාගල රත්නායක ඇමතුමා පිළිතුරු දෙනවද?
සුනකීන් මේ පරයන්ති ඇතුලේ නෙවෙයි, ඒගොල්ලෝ ඒ බැගේජ් බෙල්ට් එකේ පිටිපස්සේ බැගේජ් ලෝඩ් කරන තැන ඉන්නේ.
ඉන්නවද?
එතන ඒ කටයුතු කරන මොනවා
කියනවා? හොඳයි හොඳයි. අද අපි සුනකෝ ගැන හුඟක් කියලා කතා කරලා වැඩ කටයුතු රාශියක් තියෙනවා ගරු මන්ත්‍රීතුමා. ගෙවෙනි වටය තුන්වෙනි ප්‍රශ්නය ගරු නාමල් රාජපක්ෂ මහත්තයා ප්‍රශ්නය අහනවද?
ප්‍රශ්නය
අහනවා.
සභාගත කරනවද?
අට
කර්ණ හත ගරු වරිද නරින්ද ජයසිංහ මහත්තයා සෞඛ්‍ය පෝෂණ මහත්තයා.
කථානායකතුමනි සෞඛ්‍ය අමාත්‍යාංශයට අදාළ නොවන බව දන්වා තිබෙනවා.
එනක අදාළ අංශයට නොබිකාණ්ඩ වෙනවා. අට ගරු පද්ම උදේශාන්ත ගුණසේකර මහත්තුමාගේ ප්‍රශ්නේ.
මම අහනවා ගරු කථානායකතුමනි.
දැයි නමේ ගරු ඩල සලාපේරම මහත්තුමාගේ ප්‍රශ්නේ. හොඳයි. 14 අලි සයිඩ් මෞරණ මහත්තුමා අධ්‍යාපන මහත්තුමාගේ ඇසීමට. අධ්‍යාපන මහත්තුමා
ගරු කථානායකතුමනි අධ්‍යාපන මහත්තුමා සති දෙකක් අල්ලිල්ල.
හොඳයි.